Nirwansaranai, apa nama?
Nirwansaranai.
Nirwansaranai.
Nirwansaranai, Ravi ke, aku tu siang nak kau.
Nirwansaranai. Mami, dah mami, cera weda kat ayat ini kan ni, mami kamal lah lah, post kerela tu bukan iyan gaul lagi na. Kape sakat jawa kan ikan kata kerap ikan mami, arahkan sa hospital lagi tu bukan. Kiri ni kiri ikan. Mereka ragam bawa na, kiri mana kita ni naya juga mana.
Oh, mandek kan? Ikan mama kiri ni ane, muka juga ane, kamal. Mak kiri ni jadi as, muka juga ane, lelaki.
Hari hari, kita pintu le belum, sak muka dulu.
Tapi ada tak cakap apa mama, ikhnan saya hiti naya ni, abis tahun ni tu tu, kami nanti.
Nah, ada hiti naya.
Kadu kami nanti, ekspedi, kerana ni jisman ini nanti kerja pasnya kiri, kami semua ni mata kerja kita. Ini dia kata orang hebat macam ni, kami nanti pasnya apa orang ni.
Okay, mana apa dia kena kata orang ni tu?
Mama kita ni juga perlu tahu ni, pasti orang pasti dekat kerja dia, jisman ni ada kerana dia ini mama kita ni kadu jadi ni, mama kita ni. Ayo, tapi ni hebat pas ni.
Eh, kata utara. Nada ada.
Eh, mana utara tu? Abu ni mana ni kan? Ha, abu baru dekat terima lagi. Kiwa. Apa tu? Siapa tu? Panca padana, samdeh sah, panca samdeh kena ketahui. Abu tu amin tanse, abu ni dekat kiwa. Oppo mah, terlalu jauh ni. Jangan sih hitam ni. Eh, mana awak dekat la? Terlalu.
Abi jadi ni, nak.
Logan ni. हम अपने गुड़े इसे तो ऐसे करना ना चाहिए उसके अंदर कुछ कमाई हो फैक्ट्री फैक्ट्री लेनी है मैं उसकी दानी और को आप तो कर चलना महिता देवी जैसा ना कि पर मैं उसे कमान उधर तो मेरे जगह में हितान नहीं हुआ मैं ये मुकद्दे इतने लेने की रात में वगैरह की इतना इतनी है इतने पास से मामा है वो पास ना देखा अभी नहीं जाती क्या अपने मंगेश सावना से नहीं जाती क्या अपने सावना से नहीं मैं लोग को भी नहीं करने नहीं दे जाती संजाती उखांसी अभी निबंधी ये वाकी इस वजह से संदाना पातुबाव ऐसना पतला बोल क्ला कि वहाँ मैं इतने में कांडियां के पहला जी देना इतना कांडियां के पहला जी मत ऐसी विनवा हम किया ने इतने अविज्ञान विचार विच अपितु में उपादान है इकने भी तो कोटा इकने जिसे मैं इकने ही रखे तो आप इन वहाँ से महत्वपूर्ण में जब हरी केला उत्तर दुन्ना हरी जीवन तो चीनों आ ये वाकी व्यक्त कमाई हम तेरा हम सामना से क्यों वहाँ क्या किए वही किए निकाल खाली किए जितना कि दंग आहलम बलानों ने मुकद्दे आमना निते क्या मदद निकला ठीक है निमी किला की बने हम नए की बने ठीक है ना विनोद जी की प्रश्न है वहाँ में चीन के ऐसा हुई जैसे नहीं कंडीन
नित्रम आप इकता अगर ने भाई मटे तामत हरी देर लने थी प्रश्न या कहाँ ना वाके प्रश्न एट वाके तने ओगलो कोटम वाके उत्तर देने भुलाऊंगे ही मैं उपादान किया ने मुकाद्दे किए ने का उपादान किए ने का एक एक किना तादिन तादिन आशा वें बैंड करना वा तन्हा वट बैंडेना वा ऐ मनत्तंग तन्हा वक खाटा ने पुलवान दरिया का विस्तर है तो पहेदरी कर लेते हैं। उपादान के नवचने।
उपादाने अंदर ना होना मैं कक्के ना कताकलो तेरे को उपादाने तमाए।
मगर मंगा तो उधर हितान्त की लाऊं तो तम पेट्रोल ना मार रिया क्या यार आई है हुई।
अदौई में मंगे ताने खाओ हरे निमित्त का कैटिंग किये ना वाला मंगे දැන් ඔක පටිච්ච සම්පාදේ හරි ලස්සන මම දැන් පටිච්ච සම්පාදේ කියවගෙන යනවා එතකොට ඒක බැලුවොත් මේක හොඳට වැටහෙනවා එතන කියන්නේ ඉතින් අර ජාතිය ලබා ගත්තාම ජාතිය ගාවට භවය එනවා භවය ගත්ත එක්කෙනාට උපාදානය තියෙන බව එතකොට නිමිත්තක් ගන්න අපි හැමතිස්සෙම යමක් උපාදාන කරගත්ත නිසා අපි රූපේ උපාදාන කරගත්ත නිසානේ මමයි කියන්නේ මම කියන්නේ ඉතින් ඇත්ත වශයෙන්ම මම දකින්නේ මම වටහාගෙන තියෙන්නේ මට නිමිත්තක් තියෙනවා නම් එතන තියෙන්නේ උපාදානස්කන්ධයක්. ඉතින් සරණයි.
ඔය එක හොඳ උත්තරයක්. නිමිත්තක් කියන්නේ අපි දන්නවා දැන් පංච උපාදානස්කන්ධේ හටගෙන නැහැ නේද? ඉතින් උපාදාන එතන තියෙනවා. ඒ හටගත්තා කියන්නේ ಜಾති. ಜಾතිය වෙන්න බෑ භව නැතුව, භව වෙන්න බෑ උපාදාන නැතුව නේද? උපාදාන පත්‍ය භව, භව පත්‍ය ಜಾති. ඒතර ಜಾතිය තියෙනවා නම් අනිවාර්යෙන් එතන උපාදානි තියෙනවා.
එතන තණ්හාපච්ච අනිපි අපි අනිපැතරගෙන තණ්හාපච්ච උපාදානං කියනකොට එතන තණ්හාවත් එක්ක නිමිත්ත එනවා කියන එක නේද? එහෙම ඒ අදහස නේද ගන්න වෙන්නේ?
ඔව් උපාදානයක් ගැන කතා කරනවා නම් අනිවාර්යෙන් තණ්හාව යෙදිලා තණ්හාපච්ච උපාදාන. ඒ තණ්හාවෙත් සියුම මට්ටම තමයි කැමැත්ත කියන එක, ඡන්දය කියන එක. රූපයක් දකින්න කැමැත්තම ඇති තණ්හා උපාදානෙ වෙන්න. ඒතර බලන නිසයි පේන්නේ, අපි උපද්දගෙනයි බලන්නේ. උපද්දගන්නේ නිකන් නෙවෙයි. නේද?
උපද්දගන්නේ පෙර ඇසුර නිමිතිත් එක්කනේ. ඒතර ඒ ඉතින් ඉතින් බලනවා, ඒක ප්‍රපඤ්ඤ කරනවා කියන්නේම තණ්හා තණ්හා මාන දිට්ඨි කියලා තමයි යනවල. ඒකට දෘෂ්ටියක් තියෙනවා ඒකත් එක්කමත් එක්ක කියලා පොතින් කියනවා.
උදැන් ඔතන තණ්හා කිව්වම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කිව්වට දැන් අපිට දැනට දකින්න වෙන්නේ ඔය කාම තණ්හා කියන එක ඒක විතරක් දැකලා එතනින් උපාදාන වෙන එක විතරයි දැනට පුළුවන් අපිට නේද? භවතණ්ණා විභවතණ්ණා එක අපිට පේන්නේ නැහැ නේද?
ඒක තේරුම් අතේරුම් ගන්න විදිහට දැන් මම ඇත්තටම මුලින්ම කියන්න හැදුවේ වචනේ මොකද්ද කියන එක නම් කතා කරන එක ඇත්තට තේරුමක් නැහැ. මොකද එක එක්කෙනා ඔක එක එක විදිහට තේරුම් ගනි. ඔට වචනයක් කල්ලාගෙන කතා කරන්න ගියොත් ඉතින් වාද විවාද තමයි. තව කෙනෙක් තව විදිහකට තේරුම් ගන්න හිටියොත් ඒක. ඒතර අපි ධර්මයට දාලා මේකේ අදහස මොන වගේ දෙයක්ද මේ කියන පැත්තෙන්. ඒතර උපාදානයක් තියෙනවා නම් අර කරුණු තුනෙන් එකක් හරි එතන යෙදිලා මේ කියන්නේ තණ්හාවක් තියෙනවා නම් ඔය කියපු දැන් තණ්හා ಜಾති තුනක් කිව්වනේ නේද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒතකොට මේ එකක් හරි තියෙනවා නම් ඒකට අදාළ තණ්හාව තියෙනවා. ඒක තියෙනවා නම් උපාදානි තියෙනවා. උපාදානි තියෙනවා නම් භව, භව පච්චා ಜಾති. ඒතකොට ಜಾතියෙන් අපිට අඳුර ගන්න පුළුවන් එතන තණ්හාව යෙදිලා කියන එක. ඒ යෙදුන තණ්හාව ඉතින් කෙනෙකුට එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. මේක මේ විදිහේ නාවක් කියලා. ඉතින් මං දකින්නේ ඒක වර්ග කිරීමට වඩා අඳුර ගන්න පුළුවන් නම් තාම තණ්හාව යෙදිලා. ඒ නිසයි මේ භව ಜಾති. ඒ ಜಾති කියන එක හටගන්න ගතිය අපිට අඳුර ගන්න පුළුවන් කන්දානම් පාතු භවෝ ස්කන්ධයන්ගේ 15 වීම ಜಾතිය. මම හිතන්නේ එතනින් වෙන්නේ නැති කත්නාර නිමිත්තක් තියෙනකොටම ජාතිය කියන කතාව කිව්වේ නේද?
මම ඒක වටහාගෙන තිබුණේ එහෙමයි. නමුත් මේ ප්‍රශ්නයම මේකම මං හිතුවා අද සාකච්ඡා කරොත් හොඳයි කියලා. උපාදානය නෙමෙයි. හරි ලස්සනයි මේ පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්නයි. ඒ දෙක ගත්තාම දැන් පටිච්ච සමුප්පාදය කියන්නේ සකස් වෙච්ච දේ. සකස් උණු දේ පටිච්ච සමුප්පන්න ඔබතුමා කියලා තියෙන මේක කලින්. එතකොට පටිච්ච සමුප්පන්නේ කියන්නේ ඒ සකස් උණු දෙය දේ මෙන්න මේ වගේ කැඩෙන බිඳෙන අනිත්‍ය බවට යන ඒ හැම දෙයකටම ඇති. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක තියෙන මොකද කියන්නේ මේ ඒකේ තියෙන කැඩෙන බිඳෙන නැති වෙන අනිත්‍යතාවය තමයි පටිච්ච සමුප්පන්නේ කියන්නේ. එතකොට ඔතන තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි උපාදානය කියලා විතරක් නොගත්තොත් පටිච්ච සමුප්පාද කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කන්දක් උඩට ලොකු පොද ඇවිල්ලා වහිනකොට ඒකේ වතුර එකතු වෙනවා මේ එකතු වෙන පොඩි වලවල් පිරিলা ලොකු වලවල් පිරিলা ඊගාවට ඔක ගලාගෙන යනවා කන්දෙන් පහළට ගහගෙන ගිහිල්ලා පොඩි ඇලවල් දිය ඇලවල් ඇති වෙලා ගංගාවල් වෙලා මුහුදටම යනවා. දැන් උතන තියෙනවා ඔය ඒ විදියටම තමයි Tamanට මම හිතන්නේ භවය ජාතිය ඇති වෙනවා. ඒකෙන් ඉතින් උපාදානය ඇති වෙනවා. උපාදානයෙන් ඉතින් තෘෂ්ණාවට යනවා. වේදනාව ස්පර්ශ ඡඩායතන ඇති වෙනවා. නාම රූප විඥාන සංස්කාර කියලා මේ පෙළම සංසාරයේ එකට ඇති වෙන දෙයක්. එක එක තැනින් කැඩිලා යන දෙයක් නෙමෙයි මම දකින්නේ. අර වතුර ගලාගෙන යන වගේ ඔය සේර්ම සිදුවෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට අපි අවිද්‍යාව පැත්තකට ගත්තම ඇති වෙන ඔය කියන්නේ අර ඒ ටික තේරුම් ගත්තාම ඒ හදාගත්ත සේර්ම දේවල් කැඩෙන බින්දෙන දේවල් කියලා දැක්කහම මම හිතනවා මේ ඔක ලස්සන පැහැදිලි වෙන ගතියක් තියෙනවා. තෙරුවන් සරණයි.
මට ප්‍රශ්නේ ආවේ ඇත්තටම මේ මම හිත ඉන්නකොට මට හිතුණ ඇයි මේ තණ්හාවයි භවයි අතරට මේ උපාදානය කියන එක දැම්මේ බුදුරජාන් වහන්සේ කියලා තමයි මට මම කල්පනා කරලා හිටියේ. ඒ හිතනකොට තමයි මට නිකන් ප්‍රශ්න හිතලා මේ ගෲප් එකේ අපි කතා කරන්න පටන් ගත්තේ. මේ මැද්දට උපාදානය දාන්න අත්‍යවශ්‍ය වුණේ මොකද? මේ කියන්නේ දා වෙන්නේ එතන අත්‍යවශ්‍ය නෙමෙයි, එහෙම වෙන්නේ මොකද කියලා තමයි මං හිත හිටියේ.
ඒකම තමයි දැන් පේනවා නේද? මේ කියන්නේ මේක එකට ගලාගෙන යන දෙයක්. අනේ අවිද්‍යාව නිසා ගලාගෙන යන දෙයක්. අවිද්‍යාව නැති වෙනකොට මම හිතන්නේ ඉතින් එක එක මම හිතනවා ડોක්ටර් රවි මේ එක්කයි.
ඔව් දැන් ඒ
තහන්නේ තණ්හා තමයි වෙනස.
ඔව් තණ්හාවේ උපාදානයේ වෙනසක් තියනවාද කියන එක අපි හොයාගන්න ඕන. වෙනසක් තියනවා. එක හැබැයි සමහර විට සියුම් වෙනසක් තියෙන්නේ. ඉතින් අර පටිච්ච සමුප්පාදයේ සීරම දැන් අර විද්‍යාවෙන් පටන් ගත්තාම ಜಾති වෙනකන් ඊට පස්සේ ಜಾතිය තිබුණා දුක තියනවානේ. දුක සකස් වෙනකන් අවිද්‍යාවෙන් ඉඳන් සීරම තියනවා. එතෙන්දී අර කඳුමඳුනේ ඉඳන් හොඳට ගලාගෙන යනවා කිව්වට උපමාවේදී ඒක තේරුම් ගන්න ඕන මේ. එතෙන්දී අපිට හිතෙන්න පුළුවන් අර කාලයකට අහු වෙලා හිතෙන්න පුළුවන් ඒ මට්ටමට යන්න එපා. මේකේ එක මොහොතේ සිද්ධ වෙන සිද්ධියක් මේ. අවිද්‍යාව යෙදෙනකොට අර ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ දුකත් හිතනම හටගෙන ඉවරයි. අවිද්‍යාවෙන් දෙයක් හැදුවද ඒකමයි දුක කියන මට්ටමින් තේරුම් ගන්න ඕන. ඒ අවිද්‍යාපච්චය සංකාරයක් තියෙනවා නම් ඔන්න දුක සකස් වුණා කියන මට්ටමින් තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාවයි දුකයි අතරේ තියෙන සීරම ටික එතෙන්ට ඇතුළත් වෙලා ඉවරයි. එක ක්ෂණයක් තුල කියන සිද්ධිය තේරුම් ගන්න ඕන. මේක මේ එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් කියලා කාලයකට දාන්න එපා. ඒක පැහැදිලි නේද ඒ කරුණ? පද්මට පැහැදිලිද ඒක?
මට ඒක පැහැදිලි.
කෙනා විද්‍යාව යෙදෙන ක්ෂණේම පටිච්ච සමුප්පාදේ තියෙන සේරම ටික එතන ඉපදිලා ඉවරයි, හටගෙන ඉවරයි. ඕක අවබෝධ කරන්න අමාරු මට්ටමක් තියෙන්න පුළුවන් කෙනෙකුට, ඒ වුණාට ඒක තමයි ඇත්ත. එතකොට අපි අවිද්‍යාවෙන් සංකාරයක් හැදුවා නම් එතන ඒ හදපු දේ කියනකොට අර කර නිමිති හැදුවා කිව්වත් ওই කතාවේ අවිද්‍යාපත්‍ය සංකාරය තමයි. එතකොට ඒ තුල තියෙනවා ඒ හදපු දේ. අවිද්‍යාවෙන් අපි දෙයක් කරලා ඉවරනේ. දෙයක් කරනකොට දේක පවතින්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. අනිත් පැත්තෙන් දෙයක් තියෙනකොට ඒක අජ්ජත්ත හෝ බහිද්ද විදිහට බෙදිලා ඊළඟට ඒක අත්දකින්න සලායතන වලින් පුළුවන් කමකුත් ඇවිල්ලා. දැන් පේනවාද එතන අවිද්‍යා සංඛාර කියනකොට විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන සේරම ටික එතන තියෙනවා. එතන ඊළඟට ඒකේ කැමැත්ත කියන එකත් තියදිලාමයි ওই ටික වෙන්නේ. තණ්හාව. ඒ තණ්හාව අඳුරගන්න අපිට වෙන්නේ තව පැත්තකින් බැලුවොත් මේ දැන් ඒදී අපි දැන් දෙයක් පැනෙව්වා නම් ඒදී කාම ලෝකෙට අයිති දෙයක්ද, රූප ලෝකෙට අයිති දෙයක්ද, අරූප මට්ටමේ දෙයක්ද? ගණිත ඉස්සෙක්තලෙන් කොයි මට්ටමට වැටෙන දෙයක්ද කියන එකත් ඔතන තියෙනවනේ. එතනිනුත් පොඩි අදහසක් ගන්න පුළුවන්. එතන කාම තණ්හාවද භව තණ්හාවද අරූප කියන පැත්තෙන්ද? එතකොට භව විභව දෙක විස්තර කරන එක පැහැදිලි කිරීමක් තමයි රූප ලෝකවලට තියෙන එකයි තණ්හාවයි අරූප ලෝකවලට තියෙන තණ්හාවයි කියලා එක පැහැදිලි කිරීමයි. කියන්නේ එක මතයක් ඒක. එකයි මං කියන්නේ මේ වචනයක් ගත්තහම එක එක පැත්තෙන් ඒකේ තේරුම් තියෙන්න පුළුවන්. තව තේරුමක් තමයි අපි මේක පවත්තන්න තියෙන කැමැත්ත භව, මේකෙන් මිදෙන්න තියෙන කැමැත්ත විභව කියලා. ඇලීම ගැටීම විදිහට එන දෙකත් ඒ භව විභව කියලා බෙදන්න පුළුවන්. එහෙම තේරුම් කිරීමකුත් තියෙනවා. මේ කාම තණ්හා කියනකොට කාම ලෝකෙට ගයිති මට්ටමකින්ම මේක පැනවිලා, ඒ කියන්නේ සලායතනෙන් අත්දකින්න පුළුවන් මට්ටමක් කියන දේ. එතකොට අපි කාම ලෝකෙට අයිති දෙයක් පැනෙව්වොත් දැන් දන්නවනේ අපි පනවනවනේ ඇහෙන් දෙකලා කණින් අහලා හොමම මේ කාම ලෝකෙට අයිති දෙයක් අර බල්ලා වතුරේ බල්ලෝ හදනවා වගේ එක කාම ලෝකෙට අයිති දෙයක් වෙනවනේ සලායතන වලින් අත්දකින්න පුළුවන් නිසා. එතකොට ඒක එතකොට කාම මට්ටමේ තියෙන තණ්හාවක්. ඒක පැනවීමම. ගත කාම ලෝකය තුලයි ඒක පනවලා තියෙන්නේ. ඊළඟට ඒක අපිට පවත්ව ගන්න තියෙන කැමැත්ත භව තණ්හාව, ඒක සමහර විට ඒකෙන් මිදෙන්න තියෙන කැමැත්ත විභව තණ්හාව කියලා ගන්න පුළුවන්.
එතකොට සර් විභව තණ්හාව කියන එකයි අපි සසරෙන් මිදීමයි කියන එක ටිකක් එක පැත්තකට යන බවක් පේනවා මන්ද අපි.
ඒ කියන්නේ පටන් ගැනීමේදී විභව තණ්හාව තියෙනවා. ඒ කියන්නේ මම සෝවාන් කරන්න තණ්හාවක් තියෙනවනේ.
ආ ආ හ්ම් හරි හරි.
ඒ
පුද්ගල භාවයක් අරගෙන තණ්හාවක් තියෙනවා. එයා ඒ මම
ඔව් එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනකන් ඒක තියෙනවා. එතකොට තමයි හොයන්නේ මම සෝවාන් වුණාද නැද්ද කියන ප්‍රශ්නේ ඉන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙන දවසට මම සෝවාන් වුණාද කියන ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. ඇයි? මම කියන එක දෘෂ්ටියක් කියලා අවබෝධ වීමමනේ. තත් දෘෂ්ටියෙන් හදපු කෙනා සෝවාන් වුණාද කියන කතාවක් කියෙදෙන්නේ නැහැ ඒකට. තත් මම සෝවාන් වුණාද කියන සැකය තියෙන්නේ සක්කාය දිට්ඨිය තාම තියෙන නිසා කියලා එකක් තේරුම් ගන්න. සම්මා දිට්ඨිය එනකොට එහෙම හොයන්න අවශ්‍යතාවයක් නැහැ. සෝවාන් වුණාද නැද්ද කියන එකේ කිසිම වැදගත්කමක් නැහැ. ඇයි අපි දැනගන්නේ මොක ඇයි දැනගන්න ඕන සෝවන් වුණාද කියලා? නිකන් හිතලා බලන්න මොකටද සෝවන් වුණා කියලා දැනගන්න ඕන කියලා.
සතර අපායෙන් මිදුණා කියලා දැනගන්න නේ කියන්නේ.
ඔව්.
ඒ කියන්නේ මම මිදුණා කියලා දැනගන්න.
මම සතර අපායෙන් මිදුණා නේද?
එතන තණ්හාවක් තියෙනවා වගේ එකට පොඩ්ඩක්.
තණ්හාව නෙමෙයි ඉතින් සක්කාය දිට්ඨිය එහෙම්ම පිටින්ම
තියෙනවා. තණ්හාව නේ සක්කාය දිට්ඨිය තියෙනවා.
ඔව්. ඒ කියන්නේ සෝවන් වෙලා නැහැ. ඒක තමයි මං කියන්නේ මම සෝවන් වෙන්න try කරන තාක්කල්. ඔය ප්‍රශ්නේ තියෙන තාක්කල් ඔක හොඳ තැනක් සෝවන් වෙලා නැහැ කියලා දැනගන්න. ඒ තාක්කල් තමයි ඒක තේරුම් ගත්තොත් වෙයි ඊළඟ එතනම තියෙනවා. දැන් අපි සිල් රකින්නේ මොකටද? සෝවන් වෙන්න. ତେට සෝවන් වීම සඳහා සිල් රකිනවා. සෝවන් වෙන්නේ මොකටද? සතර අපායෙන් මිදෙන්න. අය අපාගත වෙන්නේ නැහැ. එතකොට බේරුණානේ. ඊට පස්සේ ඉතින් සැප විඳ විඳනේ ඉන්නේ. අපාය යන්නේ නෑනේ. කවුද මේ සැප විඳ විඳ ඉන්නේ? කවුද මේ අපායෙන් බේරන්නේ? සක්කාය දිට්ඨිය. එහෙනම් ඒ සඳහා රකින්න සීලය සක්කාය දිට්ඨිය කඩන්න උදව් වෙනවද? සුගතිගාමි වෙන්න උදව් වෙනවද? දැන් නුවණින් බැලුවොත් එයි ඒ සීල රැකලා තියෙන්නේ. එතකොට මේ අපායෙන් බේරෙන්න සුගතිගාමි වෙන්න කාවද මම? ඒක කරනකම් මේ සක්කාය දිට්ඨිය කැඩෙයිද?
මේ උතන්න හරි හරි ලොකු අවබෝධයක් ආව එක පාර්තම මේ හරි වැදගත් වෙන.
ඒ හින්ද තමයි කියන්නේ සෝවාන් වෙනකන් සීලබ්බත පරාමාසය තියෙනවා කියලා. සීලය වැරදි විදිහට අරගෙන. හැබැයි සෝවාන් වුණ කෙනත් සීල් රකින්නවා. ඒකේ යරකේ වෙනසක් තියෙනවා. මේ වෙනස හිතා ගන්න පුළුවන්ද?
ආයත් කියන්නේ ප්‍රශ්නේ.
දැන් මං කිව්වා සෝවාන් වෙන්න කලින් සිල් රකින්නේ සෝවාන් වීම සඳහා. ඒ සෝවාන් වෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි, සතර අපාගත නොවි සුගතිගාමි වෙන්න බලාගෙන. කොහොම හරි සෝවාන් වුණොත් හරි, මොකටද? ඊට පස්සේ දැන් සතර අපාගත වෙන්නේ නැහැ. කාවද? මාවනි, සක්කාය දිට්ඨියෙන් හදපු ගෙනාවනි. එතකොට එයා සතර අපාගතන වී සුගතිගාමී වෙන්න රකින සීලය කෙනා නැති කරන්න රකින සීලයක්ද නැත්නම් කෙනාව සුගතිගාමී නැත්නම් සැප ලබා ගන්න කෙනාට සැප ලබා ගන්න කරන සීලයක්ද? එතකොට දෘෂ්ටියක් මත පැනවුන සීලයක් කියලා ඒක. එතකොට සීලබ්බත පරාමාසයක් මොකද? සීලබ්බත පරාමාසෙ කැඩෙන්නේ සෝවන් වෙනකොට. එතෙන්ට එනකන් ගොඩක් වෙලාවට සිල් රකින්නේ සීලබ්බත පරාමාසයක. හැබැයි සෝවන් වුණ කෙනත් සීලයක් රකින්නවා. ඒ සීලේ අර සීලේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස?
සවි ඔතන තමයි වේරමණී සීලයයි ආර්යකාන්ත සීලයයි වෙනස් වෙන්නේ නේද?
ඔව් දැන් මං කියපු කරුණෙන් ඒක නිකන් අදහසක් එන්නේ නැද්ද?
සීලය මට හිතෙන්නේ සීලය රකින්නව නෙමෙයි රැකෙනව. ඊට පස්සේ
අව රකින්නව හරි රැකෙනව හරි ඊට පස්සේ රකින්නේ මාව සුගතිගාමී කරන්නද අපායෙන් මුදවන්නද?
නැහැ, සත්‍ය දැක්ක නිසා ඒක බොහොම සත් හිතන්නේ තම වටිනා දැනීමක්. ඒක දිගටම කරගෙන යන්න තියෙන කැමැත්තයි එතන තියෙන අවසානයක් දකින්න. අවසානයක් කියන්නේ
දැන් මම එතකොට ඒ දැන් බලාපොරොත්තුව මම දුගතිගාමී වෙන එකෙන් නවත්තලා සුගතිගාමී වෙන්න රකින්න සීලයන් නෙවෙයි එතනින් එහාට රකින්න.
මම හිතන්නේ නැහැ කියලා.
ඔව්. ඇයි නැති වෙන්නේ? සක්කාය දිට්ඨිය නැහැ දැන්. මම අපායයි කියලා බයක් එතකොට නෑ. මම අපායයි කියලා බයක් තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකම්. තේරෙනවද?
අතීතයක් අනාගතයක් ගැන කල්පනා කරන්නේ නෑ නේද?
අතීතේ මම ගැනවත් වර්තමානයේ මම ගැනවත් අනාගතේ මම ගැනවත් දෘෂ්ටියක් නෑ නේද? එතකොට මාව සුගතිගාමී කරන්නද ඊට පස්සේ සිල් රකින්න? අපායයි කියලා බයටද ඊට පස්සේ සිල් රකින්න? නෑ, සීලයක් රැක්කොත් රකින්නේ නිවන සඳහාමයි නේද? එතකොට එහෙම වෙනසක් වෙනවා. එතකොට නිවන සඳහා රකින්න සීලයට කියනවා ආර්යකාන්ත සීලය. ඒක සීලප්පත පරාමාසය නෙවෙයි. මාව අපායේ යන එකෙන් බේරලා උඩින් තියන්න රකින්න එක ඉතින් හිතා ගන්න ඕනක ගැඹුරුයි. ඒ අවබෝධෙත් එක්ක එතන මතක තියාගන්න සීලප්පත පරාමාසය කැඩෙන්නේ සෝවාන් වීම තුල. එතෙන්ට එනකන් සීලප්පත පරාමාසය තියෙනවා. සීලය වැරදි විදිහට පරාමාස කරලා මේක ඉතින් මේ නිකන් හිතලා බලන්න කරුණක් විතරයි කිව්වේ. ඒක එච්චර තර්ක කරනවට වඩා ඒක වෙන දෙයක්.
රවි වෙන දෙයකටත් වෙන දෙයක් තමයි. වෙන දෙයකටත් වැඩිය දැන් අපි ඔතන අවබෝධය ආපුවාම අපි දැනගන්න ඕන අපි සිල් රකින්නේ අපේ හිත රැක ගන්න. කියන්නේ හිත දියුණු කරගන්න, හිත නිවන පැත්තට වෙන් කරන්න යොමු කරන්න නැතුව මේකෙන් මේ වෙන බලාපොරොත්තුවක් මේ සිල් රැක්කොත් මේක ලැබෙයි කියන බලාපොරොත්තුව නෙවෙයි කියන එතන අදහස ඒ තේරෙන පටන් ගන්න එක වැදගත් නේද?
ඔව් ඒකම තමයි වෙනස. දැන් මම සෝවාන් කරන්න නෙමෙයි සිල් රකින්නේ. නිවන පිණිස රකින සීලයට කියන්නේ ආර්යකාන්ත සීලය. එතනින් මෙහා සීලය ආර්යකාන්ත වෙන්නේ නැහැ. නේද? ආරේකාන්ත සීලේ නොවන සීල ගන්න තියෙන්නේ ඉතින් සීලබ්බත පරාමාසයට තමයි. ඒවා ඒ වුණාට වැරදීම කියනවා නෙමෙයි. හොඳ දේවල් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පුළුවන්, සුගතිගාමි වෙන්නත් පුළුවන්. හරි. හැබැයි ආරේකාන්ත සීලය කියන්නේ නිවන පිණිස පිහිටන සීලයක්. දැන් මේ මේ අපායට බයි ඒ දිව්‍ය ලෝක යන්න රකින සීලයක් නෙවෙයි. දැන් දන්නවා මේ විදිහට මේ ලෝකෙන් එතර වෙන්න නම් මෙන්න මේ විදිහේ දෙයක් වෙන්න ඕන. මේක දර්ශනය තුල එන එකක්. ඒක ඉදාට ඔය කාටවත් පේන්න කාටවත් බයි රකින සීලයක් නෙවෙයි.
ඒ කියන්නේ රවි ඇත්තටම ඔය ආරේකාන්ත සීලය ගැන හිතනකොට පන්සිල් නෙවෙයි අකුසල් නොවන ඕනම දෙයක් ආරේකාන්ත සීල හැටියට ගන්න පුළුවන් අපිට නේද?
ඔය එතෙන්දි වෙන්නේ සීලය රැකෙන එකවත් කැඩෙන එකවත් වඩා ඒකේ හේතුව දැනගන්නවා. සීලය රැකුණා නම් මේ නිසයි, සීලය කැඩුණා නම් මේ නිසයි, මෙහෙම වුණොත් මෙහෙමයි, මෙහෙම වුණොත් මෙහෙමයි කියලා ඊට වඩා ගැඹුරක් පේනවා. එතකොට ඒක අනුන් නිසා රකින සීලයක් නෙවෙයි. තමන්ම දන්නවා. දැන් තමන් රහසෙන් සීලය කැඩුවත් ඒකේ හේතුවක් දන්නවා, විපාකෙත් දන්නවා, සීරම දන්නවා. ඒ දන්න කෙනා කවදා හරි ඉතින් ඒකෙන් ගැලවීමක් තියෙනවා. එතනින් මෙහා අපි හිතමු දැන් ඔය මේ අපි පොඩි උදාහරණයක් ගත්තොත් වෙජිටේරියන් වීම වගේ එකක් ගත්තොත් ඒ සමහර වෙජිටේරියන් වෙනවා මම දකින්නේ ඒක සීලබ්බත පරාමාසයක් විදිහට. සමහර විට අනිත් අයට පේන්න තමයි ඒක කරන්නේ. මං හිතන්නේ සෝවන් කෙනාට මේ මේ අනිත් අය නිසා වෙජිටේරියන් වෙන්න ඕන කියලා. Tamanṭa ඕනනම් වෙජිටේරියන්, Tamanṭa ඕනනම් කනවා. ඒ කනවා තව කෙනෙක් දැක්කා කියලාත් ඉතින් ගැටලුවක් නැහැ එයාට. අර නිකන් වෙජිටේරියන් වුණ කෙනාට ආසාවෙන් ඉඳ බැරි වෙලා හරි පොඩ්ඩක් ඇවුනත් බලනවානේ. කවුරු හරි දැක්කද, කවුරු හරි දැක්කද? තේරෙනවද වෙනස?
ඒක ඉතින් දේවදත්තගේ සීල්පදයක් නේද? බුදුරජාණන් වහන්සේ දීපු සීලයක් නෙමෙයිනේ මස් මාංශ වල දන්න එපා කියලා.
ඔය ඒක මම ඒ උපමාවට ගත්තේ. ඉතින් හැම සීල්පදයකටම ඕක දාන්න පුළුවන්. ඒ කියන්නේ සීලේ රකින්නේ මේ අනිත් අය බලන් ඉන්න හින්දා ඒකලන්ට පේන හින්දා නෙවෙයි. ඒක වෙනස් විදිහකට එන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් ඒක එන්න ඕන. අවබෝධයක් තුලින්. එහෙම එනකොට ඒක ආරේකාන්ත සීලය වෙනවා. එහෙම එහෙම වෙනතක් කල් ඉතින් දැන් මේ කියන්නේ ඉතින් මේක බොහොම ප්‍රඥාවෙන් දකින්න ඕන තැනක් කියන්නේ. ඉතින් සීල් රකින්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. සීලය ආරේකාන්ත සීලයක් කරගන්නේ කොහොමද කියන එක. සීලය නරකයි කියන එක නෙවෙයි. ඒ බොහොම කල්පනාවෙන් මේ අහන්න ඕන තැන් මේවා. සීලය අවශ්‍ය නැහැ කියන එකවත් නෙවෙයි. එතකොට අපි ඒක භාවනාවටත් දාත හැකි, ප්‍රඥාවටත් දාත හැකි. අපි මේක හරියට තේරුම් ගන්නකම් අපි හිතන් හිටියට භාවනා කරනවා කියලා ආර්ය මාර්ගේ භාවනාවද වැඩෙන්නේ. ඉතින් හිටියට ප්‍රඥාව තියනවා කියලා මේ සම්මාදිට්ඨියට අදාළ ලෝකෙන් ඈතර වෙන ප්‍රඥාවද වැඩෙන්නේ කියන පැත්තේ අර ඒක ඇතෙන් නොවනින් විමසන්න පුළුවන්. ඒක අවබෝධෙත් එක්ක තමයි ඉතින් පේන්නේ. අපි කලින් මාර්ගය කියලා හිතන් හිටියට ওই මාර්ගේ නෙමෙයි නේදලා තියෙන්නේ. කියලා. එතෙන්දී මං අර පොඩි මට මේ ඉස්සෙල්ලා කියන්න හිටියට අමතක වුණා, මේ පත්නා කිව්වා මොකක්ද එකක් අර මේ පිටිච්ච සමුප්පාද ගැන විස්තර කරද්දී ඔවා කැඩිලා බිඳිලා යනවනේ, විනාශ වෙලා යනවනේ කියන පැත්තකින් මොකද්ද කියන්න උත්සාහ කළා. ඒක මට නම් තේරුන්නේ නැහැ මොකද්ද කියලා. කියුණා නේද ඒ වගේ ටික? පටිච්ච සමුප්පාද දේවල් කැඩිලා බිඳිලා යනවා මෙහෙම මේ පවතින්නේ නැහැ කතාව.
ඕ මම මේ මයික්‍රෝෆෝන් එක වහගෙන කතා කරේ. පටිච්ච සමුප්පාදය කියන තැන දෙයක් මේවා සකස් වුනේ මෙහෙමයි. කියන්නේ ලෝකේ තියෙන ඕනම දෙයක්, ඒ කියන්නේ ඉතින් මම ගන්නවා නම් ගන්නේ මේ පංච උපාදාන ස්කන්ධය. ඒක ලෝකේ සකස් වුනේ මෙහෙමයි කියනකොට පටිච්ච සමුප්පන්න ධර්මය කවරේද කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ජරා මරණ අනිත්‍ය වූකි සකස් කරන ලද්දකි, හේතු ප්‍රත්‍යයෙන් පැන නැගුණකි, ඡයවන ස්වභාව ඇත්තකි, වියවන ස්වභාව ඇත්තකි, විරාග ස්වභාව ඇත්තකි, නිරෝධ ස්වභාව ඇත්තකි කියලා පෙන්නුම් කරනවා. ඔක්කොම මේ ඒ සකස් කරගත්ත දේ, සකස් කරපු දේ තුල තියෙන ආදීනව, කැඩෙන බිඳෙන තියෙන්නේ නැති දෙයක් හැටියට. ඒකයි මම කියන්නේ. ඒක මම මේ කියව කියව හිටියේ මේ වෙලාවේ ඒක මම.
මොකද හිතන්නේ ඒක ගැන?
මට හිතෙන්නේ ඒක හරියටම හරි කියලා. මේ මනසේ මායාවෙන් මම ඒක ගත්තේ.
ඔව් අනිත්‍යයට මොකද හිතෙන්නේ බලමු.
හැබැයි කැඩෙන බිඳෙන වෙනස් වෙන කියලා ගත්ත ගාම ආයි ලෝකේ පැත්තෙන් නේද අපි හිතන්නේ? ලෝකෝත්තර පැත්තට තාම ගිහිල්ලා නැහැ වාගේ නේද?
ඉතින් මේ ලෝකය ගැනනේ විස්තර කරන පටිච්ච සම්පදාය කියන්නේ ලෝකය හැදුණු හැටිනේ. එතකොට ඒකේ තියෙන එක, ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන හරි ලස්සනයි මට මේ වචන ටික. තතතා අවිතතතා අනච්චතා ඉදප්පච්චයතා කියලා. ඒක එහෙමමයි, නොයසේ නොවන බව, අන්සේ නොවන බව, මෙය නිසා මෙය වන බව කියලා කියනවා. ඉතින් එතන සැක කරන්න මොකක්වත් නැහැ. මේ ටික දන්නව නම් අපිට, මං හිතනවා ගන්න හැම නිමිත්තක්ම හැම දෙයක්ම ගැන භාවනාවට යොදා ගන්න පුළුවන් කියන එක මගේ අදහස නම් කියන්නේ. කියලා සම්මා
ඒ තතතා විතතතා මොකද්ද? අඤ්‍යතා ඉදප්පච්චේතා නේද? ඉදප්පච්චේතා කිව්වේ මොකද්ද?
සම්පදේ
මේ ඇති කල්ලි මේ වෙයි.
ඒක නේද පද්මාන්තිම කිව්වේ? මේ ඇති නිසා මේ වෙනවා.
මේ වෙනවා. ඒ ටික එහෙම තමයි ලියලා තියෙන්නේ. අර පරිවර්තනය හරිනම් ඒකේ මේ තියෙන්නේ ওই විදිහට තමයි.
ඔව්. ඔය ඉදපච්චේතාව තමයි පටිච්ච සම්පන්න ස්වභාවය කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. මේ ඇති කල්හි මේ වේ, මේ නැත්නම් මේ නොවේ. හේතුව ගැනයි ඵලය ගැනයිනේ කියන්නේ. එතකොට ඔතනින්ම තමයි අනිත්‍ය කියන එක තේරුම් ගන්න තියෙන්නේ. අපි අර ලෝකෙට අයිති අනිත්‍ය පැත්තෙනුත් ඔය ටික ඔහොමම හිතා ගන්න පුළුවන්. අපි ලෝකෝත්තර දර්ශනයේදී යන්න ඔතෙන්ට එන්න වෙනවා. එතට දෙයක් තියෙනවා නම් ඒකේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොනවාද? මේ ඇතිකල්හි මේ තියෙන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය යෙදෙන කල්හි ওই දේ තියෙන්නේ. ඒවා යෙදෙන්නේ නැත්තම් නිරුද්ධ හටගන්නේ උපදින්නේ කියන ධර්මතාවය. ඒත් කැඩිලා බිඳලා යන කතාව තියෙන්නේ ඵලයේනේ තියෙන දේනේ.
සකස් කරපු දේ. ඔව්.
එතකොට අනිත්‍ය කියන්නේ කැඩිලා බිඳලා යන එක නෙවෙයි. සකස් කරපු දේ සකස් උනේ මේ ඇති කල්හි මේ හේතු නිසා. පච්චේ ඉමස්මෙන් සති ඉදං හොති. මේ හේතු නැත්තං සකස් වෙන්නේ නැහැ කියන ධර්මතාවය. ඒක තමයි අනිත්‍ය කියන එකයි ඉදප්පච්චේතා කියන ඔය අන්තිමට කියපු එකයි.
එතන අවිද්‍යාවයි විද්‍යාවයි දෙක ඔබතුමා මේ කිව්වේ නේ?
ඔව්, එහෙම ගන්නත් පුළුවන්. සමුදයයි නිරෝධයයි. හට ගන්න හැටි නිරෝධ පැත්තයි. ඒ දර්ශනේ දකින්න තමයි ඔය වචන ටික ඔක්කොම තියෙන්නේ. හරි. අනිත්‍යයෙන් පටන් අරන් වචන ගොඩක් කිව්වනේ නේද? ඒ සේරම තියෙන්නේ ඔන්න අනිත්‍ය ලක්ෂණේ නැත්තම්. ඉතින් ඒ වචන කියනකොට දෙපැත්තටම හිතන්න බලන්න. ලෝකෙට අයිති පැත්තෙන් තමයි අපිට මුලින්ම හිතෙන්නේ. ඊළඟට අනිත් පැත්තටත් ඒක මෙනෙහි කරන්න බලන්න ඕන.
අපි ඔතන දැන් මේ පද්ම කියපු එකේ දැන් ওই රූපේ අපි ගත්තොත් රූපේ විතරක් රූප කාණ්ඩේ විතරක් ගත්තොත් ඒකේ සත්‍ය ස්වභාවය කියන්නේ එතන අපිට ඉති රූපං කියනකොට දැන් එතන සමායන් සඳහන් වෙන නේද? ඔය එතන නේද කියන්නේ භූතයි සතයි අවිසතයි අනඤ්‍යතයි කියන වචන ටික කියලා දපත්‍ය වෙන්නේ.
ඔව් මම තතත මේක එහෙමමයි නේද?
කියන්නේ අනිත් අවිතත් කියන්නේ වෙනස් ස්වභාවයක් තියෙනවා කියන එකත් ඒ වගේම අනඤ්‍යතාවය කියලා කියන්නේ අනඤ්‍යතාවය කියන්නේ අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව එතනත් ඒක ඒ වගේ අදහසක් තියෙනවා.
නෑ 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 තතත කියන්නේ මේකේ ඇත්ත ඇති හැටි ඒක එහෙමමයි. තතත අවිතතත මකද්ද තියෙන්නේ තතත අවිතතත අඤ්‍යතා
ඉදප්පච්චේත.
ඒක එහෙමමයි නොයසේ නොවන බව මේ කියන්නේ පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ මහා
තේරුම ඒක එක වචනේ හිමීට කියන්නේ ඒක එහෙමමයි පළවෙනි එක.
තතත
එසේමයි
අවිතතත නොයසේ නොවන බව.
ඔව් ඒ දෙක තේරෙනවා. නොයසේ නොවේ කියන එක තේරෙනවා.
ඔව් වෙන වෙන දෙයක් නෙමෙයි ඒක එහෙමමයි කියන එක තමයි අයි කියන්නේ නේ.
ඔව්
අනච්චතත අන්සේ නොවන බව ඉදපච්චයත මෙය නිසා මෙයම බව. ඒ කියන්නේ මේ ටික දැනගත්තාම අපි කිසි කෙනෙක් කියන දෙයකට මුලා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක ස්ථිර කරලම මේ විදිහටම කියනවා.
ඒ වචන හතර ගන්න
හා
අන්තිමට කියන එක ගැනයි මුල තුනෙන් විස්තර කරන්නේ කියලා. ඉදප්පච්චේත.
හරි. හරි. ඉදප්පච්චේත.
ඉදප්පච්චේත කියන්නේ මේ නිසා මේ වෙනවා මේ නැත්තම් මේ වෙන්නේ නැහැ. ඒකනේ ඉදප්පච්චේතාව. එතකොට ඔන්න ඔය ඒක 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 තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඒ ධර්මය විස්තර කරන තව වචන තුනක් තමයි මුලින් තියෙන්නේ. ඔන්න ඔය ධර්මතාවි. ඒකයි එහෙමමයි. තතත. හරි. ඒක ඊළඟට කියන්නේ අංසේ නොවේයි නේද? අවිතතතා කියන්නේ.
අවිතතතා නොයේසේ නොවන බව. වෙන විදියක් නෙමෙයි කියන එක නේද? නොයේසේ නොවන බව.
නොයේසේ කියන්නේ එසේ නොවන කියන එක. ඒතකොට එසේ නොවන බවක් වෙන්න බෑ. එසේ නොවේ. ඒ කියන්නේ මෙහෙමමයි. අරකම තව විදිහකට කියනවා නේද? ඒක එහෙමමයි. ඒක වෙන විදිහකට වෙන්න බෑ. නේද?
අනිත් හරි. අනච්ච තථා කියන්නේ අන්සේ නොවන බව. දැන් ඔය විදිහටම නේද මට ඔළුවට ආවේ වෙලාවේ අර මේ ආනන්ද ස්වාමීන් වහන්සේට දීපු ඒ ආනන්ද සූත්‍රය කියනව නේද, මේ අර රූපය නිසාමයි මේ හටගන්නේ කියලා ඒ හඳුරු කියනෝනේ, රූපය නැතුව නොවෙන්නේ කියනවා නේද? ඔව්
ඔව් ඔව්. උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. උපාදාය නිසාමයි උපාදාය නොවි නෙවි කිය. ඒ කතාවමයි තතත අවිතතත කිව්වා වගේ. ඒ කියන්නේ නොයසේ කියන්න බෑ. තතතා කිව්වනම් මේක මෙහෙමමයි කිව්වනම් නොයසේ නෙවෙයි. කාටවත් බෑ නොයසේ කියලා ඒක කියන්න. හරි. ඒත් ඒක එහෙමමයි. නොයසේ නෙවෙයි. ඊළඟට කියනවා අංසේ නෙවෙයි නේද? තුන්වෙනි.
ඔව්. අන්සේ නොවන බව අනච්චතත.
ඔව්. ඒ කියන්නේ මේ දෙකටමයි තිනවෙන වෙනත් විදිහකටත් නෙවෙයි. මේ විදිහමයි. මේ විදිහ කියන්නේ හතරවෙනියට කියන්නේ මොකද්ද? මේ විදිය. හතරවෙනියට තමයි මේ ඔව්. විදිහ මොකද්ද කියන එක විස්තර කරන්නේ හතරවෙනියට. මුල වචන තුනෙන්ම මේ තුනේ ලක්ෂණ තුන කියන්නේ. මේකමයි ඇත්ත. මීට වඩා ඇත්තක් තියෙන්න බෑ නේද? තතත අවිතතත අඤ්ඤතා නේද ඊළඟ වචනේ? නෑ.
අනච්චතත අනච්චතත
නෑ. අනච්චතත නෙවෙයි මේ වචනේ. ඒක චෙක් කරන්න. ඒ ඊට වඩා වෙනස් වචනයක්.
අනඤ්‍යතා. අනඤ්‍යතා. අනඤ්‍යතා.
යා අනඤ්‍යතානේ.
පාලි සද්ද කරන්න ටිකක් ඉගෙන ගන්න ඕනේ.
මං හිතන්නේ මේ පොතේ 27 විතර
පේන්නේ. පාලි වචනේ මේකට දාන්න පුළුවන්ද? මේ මේ කට් ඇන් පේස් කරන්න පුළුවන්ද?
මට නම් පුළුවන් කමක් නැහැ. ලියන්න දන්නේ අනංචත පා.
කොහෙද ඔක තියෙන්නේ මේ මේ මොකේද?
මේ මේ මනසේ මායාව මං හිතන්නේ තේ. මං හිතන්නේ 27 විතර බලන්න මට.
page 45 කියලා දිලි දාලා තියෙනවා බලන්න.
එතන මාප්‍රණ තයන්නයි අනිත් තයන්නයි දෙකම තියෙනවා නේද? නැද්ද?
ඔහම තියෙනවා තමයි. මොකද දැන් මේ කියන්නේ හරියට. අබ්දේ.
අනඤ්‍යතත. 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 අනඤ්‍යතත.
ඒ පළවෙනි වචන තුනකම තියෙනවා ත නේද?
තත. තත. තතා යනු එසේම බව. තත. සත්තා. එතකොට මේ මේකෙම කියනවානේ මේ මේ පටිච්ච සමුප්පාද ධර්ම නියාමතාවේ හැඳින්වීමට ඊතාත්මත්ම උචිත උපපදයක් තතතා කියන එක. එසේ බව එහෙම්මම. එසේමයි. ඊළඟට එසේ බවක් කියන්නේ මේ කියන්නේ මතක තියාගන්න අර ඉදප්පච්චේතාව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදන්න හෝති කියන ධර්මතාවයේ එක එහෙම්මමයි කියන එක තමයි තතතා කියන්නේ. එතකොට ඉතුරු වචන ටික තේරුම ඇතන් නැද්ද?
තියෙනවා ඒ ටිකේ තියෙන්න ඕන. මොකද මම ලියාගත්ත එකෙන් මම මේ කිව්වේ මේ ටික ලියාගත්ත
එක සමහර විට ෆුට් නෝට් එකේ වෙන්නේ නැති.
නෑ ඒ එතනම ඒ වචන කියන තැන විස්තරක් තියෙනවා. ඒකේ තේරුමක් තියෙනවා.
ඒක අපි තියෙනවා අවිතතා කියන්නේ එසේ නොවන බව.
ආයි වරහන් ඇතුලේනේ. හරි හරි. එසේ බව නොමෙසේ නොවන බව අන්සේ නොවන බව මේ නිසා මේ වෙන බව. හරි හරි එතන තියෙනවා. හරි මම මේ පාස් පල්ලෙහා පැහැදිලි කිරීමේ මම බැලි. හරි. තතතා එසේ බව අවිතතතා නොමෙසේ නොවන බව අනඤ්‍යතතා අන්සේ නොවන බව. අනඤ්‍ය කියන්නේ අන්සේනේ. තතා නොවන බව. ඒ වචන තුන පැහැදිලි නේද? පළවෙනි එක එසේ බව. එතකොට එසේ බවක් කිව්වහම නොඑසේ වෙන්න බෑ. හරි? එහෙමමයි ඒක. එතකොට දෙවෙනි එක තමයි ඒක වෙන විදිහකටත් ඒක වෙන්න හැකියාවකුත් නැහැ. කියන්නේ ඉදපච්චේතාව වෙරෙන්න තවත් විදිහකට මේක විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. හරි? මෙච්චරමයි මේක. ධර්මතාවය මෙච්චරමයි. පටිච්ච සමුප්පන්න බව විතරමයි තියෙන්නේ කියන තැන.
මේක හරියට අර ධම්මචක්කවත්තන සූත්‍රයේ කියපු වෙලාවේ බ්‍රහ්මයෙකුටවත් දෙවියෙකුටවත් කිසි කෙනෙකුට මේක අනිත්‍යතර කරකවන්න බැරි විද්‍යකම
මේ කරකව රෝදේ කරතාවු වගේ මේක මෙහෙමමයි නේද? ඔව්. ඒකම කියන්නේ මේ සත්‍ය බව කියලා. මේක මේක තමයි ඇත්ත. හරි. එතකොට නොයසේ වෙන්න විදිහකුත් නැහැ. ඊළඟට අංසේ වෙන්නත් බැහැ. ඉතින් ඒ කියන්නේ අපිට මේ මේ පටිච්ච සමුප්පාදෙන් එහාට වෙන කිසිම විදිහක් නැහැ මේ මොකක් හරි ගැන තේරුම් ගන්න. එතකොට ඒ එතනම ගන්නපත් නා දැන් තියන දේ කැඩිලා බිඳිලා යනවා කියන්නේ දැන් මේ 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 නිසා මේ වෙන බව නෙවෙයි දැන් වෙන පැත්තකින් අපි විස්තර කරන්න යන. දැන් පේනවද? එසේ බව නොඑසේ නොවන බව අන්සේ නොවන බව අමතක කරලා අපි නෑ නෑ මේ තව විදිහක් තියනවා කියලා ඉතින් කියන්න යනවා අර ලෝකෙට අයිති පැත්තේ තව විදිහක්. ඒකට තේරුම් ගන්න ඒකට අහුවෙන්නේ නෑ මේ ඇත්ත. මෙච්චරයි ඇත්ත තියෙන්නේ. මේ නිසා මේ වෙන බව. එහෙනම් එතනින්ම තේරුම් ගන්න බලන්න ඔකේ මේ අමතක උඩ ගමන් යනවා ඒ ලෝකෙට අයිති පැත්තට. එතකොට මේ මේ අර ඵලය ගැන ඒක කැඩිලා බිඳිලා යන කතාවක් නෙමෙයි මේ අනිත්‍ය කියන්නේ. මේ නිසා මේ වෙන බව. මේ නොවුණා නම් මෙහෙම වෙන්න බැරි බව. දකින එකයි අනිත්‍ය කියන්නේ. ඉමස්මින් සති දන්න තැන නැත්තම් මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමු කියන ධර්මතාවය. එතකොට අපි
රූප හරි ඒ ධර්මතාවයද නැත්නම් මං හිතා ඉවස්සින් සති නෙමෙයි මොකද මේ පරිසමුපාදයේ ධර්මතාවද මේ අතිකල්හි මෙවේ නැමෙයි ඉවස්සින් සති ඉදම් හෝති ඉවස්ම ඉවස්ස උප්පද්දා ඉදම් උච්චති ඉවස් ඉවස්සින් අසති ඉදම් නොහෝති ඉවස් නිරෝධා ඉදම් ඉදම් නිරෝධිත කියන්නේ ඒ ධර්මතාවය නේද ඒකද
ඔව් ඒ ධර්මතාවයේ එක තමයි මේ නිසා මේ ඉදප්පච්චේතාව කියන්නේ මේ හතරම. එතකොට කෙටියෙන් තමයි කියේ මස්මෙන් සති දන්නවති මස්මෙන් අසති දන්නවති කියන එක ඉදප්පච්චේතාව. එතකොට ඒ තේරුම් ගන්න දැන් ඉදප්පච්චේතාව තේරුම් ගැනීම සඳහා තමයි අනිත්‍ය සංඥාව වඩන්නේ. අනිත්‍ය සංඥාව වඩනකොට අවබෝධ වෙන්නේ ඉදප්පච්චේතාව. අනිච්ච සංඥාව වඩන්න ඕන ඉදප්පච්චේතාව තේරුම් ගන්න. අනිච්ච සංඥාව වඩනකොට එන ප්‍රතිඵලය තමයි මේ ඉදප්පච්චේතා ධර්මතාවය අවබෝධ වෙන එක.
කියන්නේ එතකොට දැන් මේ ධර්මතාවය තමයි අනිත්‍ය කියන්නේ. මේ අනිත්‍ය කියන්නේ මේ ධර්මතාවයට එන්න නම් කලින් කරන්න ඕන දේ තමයි ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අසංගමෝති.
ඔව් ඒක වැඩිම තුල අවබෝධ වෙන්නේ මෙන්න මේ ඉදප්පච්චේතා ධර්මතාවය. පැහැදිලිද?
ඔව් ඉතින් පැහැදිලි වෙන්නේ මේ අනිත්‍ය සංඥා වඩන පිළිවෙල තමයි ඉතිරූපං ඒක සමුදය බලනකොට ඒකින් අවබෝධයට එන්නේ අර ඉදප්පච්චේතාව.
ඔව් තේරුම් ගන්න ඕන ඔය ඉදප්පච්චේතා කියන ධර්මතාවේ විතරමයි තියෙන්නේ. ඒකයි ඔය තතතා, අවිතතතා, අනඤ්‍යතතා කියන ලක්ෂණ තුනෙන් පෙන්වන්නේ. එසේ බව, ඒ කියන්නේ මේක සත්‍ය බව. ඊළඟට අවිතතතා කියන්නේ නොඑසේ නොවන බව. මේක සත්‍ය නම් මේ විදිහට නොවි වෙන්න බෑ. ඒක විතරයි. එතකොට ඒ අනඤ්‍ය නොඑසේ නොවන බව කියන එකයි අංශේ නොවන බව කියන එකයි තේරුම් ගත්තහම අපි වෙනත් ක්‍රමවලට ඇත්ත දකින්න බැරි බව තේරුම් ගන්නවා. එතකොට මේ තතතා, අවිතතතා, අනඤ්‍යතතා කියන වචන තුන හරියට වැදගත්. මොකද එතන තමයි පෙන්වන්නේ මේ ධර්මතාවේ විතරයි නිවන පිණිස තියෙන්නේ. ඉදප්පච්චේතා කියන ධර්මතාවේ විතරයි. එහෙම නොවුනත් අපි වෙන වෙන ක්‍රමවලට යනවා. වෙන වෙන ක්‍රමවලට කියන්නේ මේ ක්‍රමේ වරද්ද ගන්නවා. කියන්නේ මෙන්න මේ ධර්මතාවයේ අවබෝධ වීම සඳහායි විදර්ශනය තියෙන්නේ. එතකොට උදේවය බැලුවත් මේ ධර්මතාවයේ අවබෝධ වෙන්න ඕන. අනිත්‍ය බැලුවත් මේ ධර්මතාවයේ අවබෝධ වෙන්න ඕන. දුක බැලුවත් මේ ධර්මතාවයේ අවබෝධ වෙන්න ඕන. අනත්ත් සංඥාව වැඩුවත් මේ ධර්මතාවයේ අවබෝධ වෙන්න ඕන. කියන තැනකට එන්න ඕන මේ ඉදප්පච්චේතා කියන නුවණ.
සෝය වචන හතර අපිට මොකහරි උදාහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරගන්න පුළුවන් වෙයි.
උදාහරණයකට දාන්න ඉතින් අර අපි මුලා වෙන තැන බල්ලවම තමයි ගන්න තියෙන්නේ. බල්ලානේ අපිට උදව් වෙන්නේ නේද හැමතිස්සෙම?
ආ.
අපි බලමු දාගන්න පුළුවන්ද කියලා. දැන් අපි ඒ බල්ලා වතුරෙක් වල්ලෙක් හදලා බාරගන්න එකේ ඇත්ත සිද්ධිය දැන් ඉදප්පච්චේතාව මොකද්ද? මුගේ අවිද්‍යාව තියනකන් වතුරේ බල්ලා ඉන්නවා නේද? බල්ලා ඇත්ත ඇති හිටිට නොදන්න තාක්කල් වතුරේ බල්ලා ඉන්නවා. ඒකට මේ නිසා මේ වෙන බව. හරි? හරි ඒක ඇත්තක්නේ.
ඔව්.
මේ අවිද්‍යාව නිසා වතුරේ බල්ලෙක් ඉන්නවා. නේද?
ඔව්.
නැත්තම් මෝඩකම නිසා වතුර බල්ලෙක් ඉන්නවා. ඒකට පේනා නේද? මේ නිසා මේ වෙන බව. දැන් බලන්න අවිතතත. ඒක කාටවත් කියන්න පුළුවන්ද? නොයසේ නොවන බව.
ඒ කියන්නේ අවිද්‍යාව නැතුව නෙමෙයි මේක පේන්නේ. ඒ මට එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ
නැහැ. ඔව් මොකද
වෙන හේතුවක් නෙමෙයි. අවිද්‍යාවම තමයි හේතුව මෙහෙම පේන්නේ.
ඔව්. අවිද්‍යාව නැතුව නෙවෙයි.
නෙමෙයි.
ඔව්. ඒක නොවේසේ නෝන බව. අවිද්‍යාව නැතුව නෙවෙයි ඔහොම හිතන්නේ කියලා කාටවත් කියන්න බෑනේ.
අවිද්‍යාව නැතුව නෙමෙයි.
මේනේ සාමයි
මේ.
දැන් ඒ කොටස කියවගත්තොත් මේක වැටහෙනවා. ඒ කියන්නේ මෙතන කියනවා කුමක්ද මහණෙනි පටිච්ච සමුප්පාදය. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ. තථාගතයන්ගේ උපතක් ඌයේ හෝ වේවා. තථාගතයන් වහන්සේගේ උපතක් ඌයේ හෝ වේවා. ඒ ධර්ම ධාතුව ධර්ම ස්ථිතිතාවය ධර්ම නියාමයතාව ඉදපච්චයතාව සිටියේමයි. එය තථාගතතෙම අවබෝධ කරගනි වටහාගනි. අවබෝධ කරගෙන වටහාගෙන කියාදෙයි. දෙසයි පණවයි පිහිටුවයි විවරණය කරයි බෙදා දක්වයි පහදා දෙයි. බලව් යයි කියයි. මහණෙනි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය වේ යන මෙහි යම් එසේ බව රොයසේ නොවන බව අන්සේ නොවන බව මෙය නිසා මෙය වන බවක් ඇද්ද මෙය පටිච්ච සමුප්පාදය.
ඔව් ඒ ටික ගොඩක් පස්සේ වෙන්නේ නැහැ තියෙන්නේ නේද මේකේ කීවෙනි පිටුව වගේ
මේක තියෙන 44 ඉත පොඩ්ඩක් කලින් ඒක තියෙන රවි දැන් අපි 45 පිටුවනේ කිව්වේ අර සත්තතා අධිකතා ඊට ඉහළින් තියෙන මහණෙනි පටිච්ච සමුප්පාද ධර්මයන් කවරේද ඉතින් ඉරෙන් තියන්නේ මහණෙනි කුමද්ද පරිසම්පාදික කියන්නේ. දැන් අටවෙනි පොදුනි ඡේදය.
ඔව් ඔව් හරි හරි හරි. කුමද්ද මහණෙනි පටිච්ච සමුප්පාදේ ජාතිපත්තේ ජරා මරණේ තථාගතයන්ගේ පුතක් වූයේ හෝ වේවා. තථාගතයන්ගේ පුතක් නොවූයේ හෝ වේවා. ඒ ධර්ම ධාතු ඒ ධර්ම ස්ථිතිතාව ධර්ම නියාමතාව ඉදප්පච්චේතාව සිටීමේ. ජාතිපත්තෙන් ජරා මරණ කියන ධර්මතාවය. එතකොට බුදුහාමුදුරෝ හිටියත් නැතත් ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය කියන එක සත්‍යයක්. නේද? ඒක තමයි මේ ධර්ම නියාමතාව. නැත්තම්
බුදුහාමුදුරෝ බුදුහාමුදුරෝ කරේ ඒක අවබෝධ කරගත්තේ කියලා තමයි මෙතන කියන්නේ. ඒක ඒ බුදුහාමුදුරෝ හිටියත් නැතත් ඒක තමයි ලෝක සත්‍යතාවේ බුදු වුණාම බුදුහාඳුරු මේක අවබෝධ කරගත්ත එක තමයි කරගත්තේ කියලා තමයි කියන්නේ මම හිතන්නේ.
ඔව් ඒ අවබෝධ කරගත්තු එක තමයි වටහාගනි අවබෝධ කරගෙන වටහාගෙන කියා දෙයි අනිත් අයට කියා දෙනවා. දෙසයි පණවයි පිටුවයි විවරණය කරයි තව විස්තර කර කර දෙනවා. බෙදා දක්වනවා පහදා දෙනවා බලව්යයි කියයි. ඒතර මොකද්ද මේ ඉදප්පච්චේතා නේද? මේකමයි මේ මෙතනින් එහාට දෙයක් නැහැ. මේ මේකම තමයි මේ ධර්ම ධාතුව. එතකොට අපි ඒ ජාති ප්‍රත්‍යයෙන් දුක සකස් වෙනා නැත්නම් ජරා මරණය සකස් වෙනවා කිව්වොත් ඒක ඇත්තමයි එසේ බව. හරි? ඊළඟට කාටවත් කියන්න බෑ ඒක නොඑසේ නොවන බවක්. ඕක බොරුවක් කියලා හැම කාටවත් කියන්න බෑ නේද? කියපු කතාව හරියට දැන් බල්ලා හැදුවේ අවිද්‍යාවෙන් මෝඩ කමෙන් කිව්වට පස්සේ ඒ අපි කියපු කතාව බොරුවක් කියලා කියන්න බෑ නේද? නොයසේ නොවන බව. ඊළඟට අන්සේ නොවන බව. දැන් අපි කියපු කතාව බොරුවක් නොවුනට ඕක වෙන්න පුළුවන් තවත් විදිහක් තියෙනවනේ කියලා එහෙම කියන්න පුළුවන්ද?
එහෙම කියන්නත්
බෑ. එහෙම කියන්නත් බෑ. තේරෙනවද වෙනස? දැන් මේක ඇත්තමයි. ඇත්තමයි කිව්වට පස්සේ ඒක බොරුයි කියලා කියන්න බෑ. හරි? ඒක එක පැත්තක්. හැබැයි තව කෙනෙක් කියයි හරි ඕකත් ඇත්ත තමයි. ඒ වුණාට තව ඇත්තකුත් තියෙනවනේ.
ඔව්. තවත් විදිහක් තියෙනවා.
තවත් විදිහක් තියෙනවා කියලා වෙන ඇත්තක් කියන්න හැදුවොත් එහෙමං එහෙමත් බෑ. මේක මේ පටිච්ච සමුප්පාදයේ මේකම තමයි. හරි. පටිච්ච සමුප්පාද.
සිහනාදයක්
වගේ. ඔව්.
සිහනාදයක් වගේ නමයි සේනේ.
ඒක ඒක තමයි මේ මේ හරි ගැඹුරු වචන තුනක් ඔය තියෙන්නේ. අපිට ඒක යන්තම්.
එසන්ස් එක.
ඔව් නිකන් අතාරින්න බෑ. මොකද ඔය වචන තුන තේරුම් ගන්නේ සම්මා දිට්ඨිය තුල.
ලෝකේ උපත නේද මේ පටිච්චසමුප්පාද නැද්ද?
ඒ ලෝකේ උපති තියෙන ධර්මතාවය
දුක සැකසීම.
දැන් ලෝකේ සැකසීම
උපත නෙවෙයි සත්‍යය.
ලෝකය හටගන්නේ කොහමද කියන සත්‍යතාවය
අපි කිව්ව ඔක්කොම ටික එතන තියෙනවා.
ඔව්. දැන්
උප නෙවෙයි සත්‍යය.
ඔව්. ඒ උපත නෙමෙයි උපත ඇතුලේ තියෙන දකින්න ඕන සත්‍ය. මේ මේ හේතු මේ ඇති කල්හිමනේ මෙහෙම වෙන්නේ. ඈ ඉදප්පච්චේතාව කියන එක. ඒක ලෝකයක් තියෙනවා නම් මේ ඇති කල්හිමයි ලෝකේ තියෙන්නේ. ජරා මරණයක් තියෙනවා නම් මේ ජාති කියන එක ඇති කල්හිමයි ජරා මරණය. ජාතියෙන්තරව ජරා මරණයක් කතා කරන්න බැහැ.
කතා කරන්න ඕන එහෙන්නේ.
ඕනේ මම මේ
බලලා.
හරි හරි හරි. සෝරි. මේ එතකොට දැන් ලෝකය කියන එක ප්‍රත්‍යක් මතමයි. මේ ඇතිකල්හිමයි මේ ලෝකය. දැන් ජරා මරණය තියෙන්නේ ಜಾති ප්‍රත්‍යෙමයි. ಜಾතිය නැති තැනක ජරා මරණයක් කතා කරන්න බෑ. මේ ඇතිකල්හි මේ වේ ಜಾති ප්‍රත්‍යෙන් ජරා මරණය. එතන ඉදප්පච්චේතා ධර්මතාවයේ දකින්න ඕන. ඒ කියන්නේ ಜಾතියයි ජරා මරණයයි අතර සම්බන්ධතාවයේ ಜಾතිය නිසාමයි ජරා මරණය. ಜಾතියෙන් තොරව ජරා මරණයක් ගැන කතා කරන්න බෑ. මොකද මේ
වෙන හේතුවකුත් නෙමෙයි.
වෙන කිසිම හේතුවක්
තමයි.
වෙන කිසිම
වෙන හේතුවකුත් නෙමෙයි.
ඔව්. වෙන පැත්තක් පෙන්වන්නම බෑ. හරි. ඒ ඒ දැන් ඒ කියන්නේ මෙතන තියෙන ඉදප්පච්චේතා ධර්මතාවය නං ජාතියයි ජරා මරණයයි අතර තියෙන්නේ ඉදප්පච්චේතාව නම් පටිච්ච සමුප්පාදය නම් ඒ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? මේක මෙහෙමමයි. මේ මේක තමයි ඇත්ත. මේක ඇත්ත නෙවෙයි කියලා කියන්න බෑ. නොවේසේ නොවේ. ඊටමතරව ඔහම වෙයි මේ මෙහෙමත් වෙනවනේ ඔක කියලා කියන්නත් බෑ කාටවත්. ජාති ප්‍රත්‍යෙන් ජරා මරණය කිව්වනම් ජාති ප්‍රත්‍යෙන් ජරා මරණයමයි. ජාතිය නැත්තම් ජරා මරණය වෙන්න බෑ. ඒ නිසා තමයි අර බය නැතුව කියන්න පුළුවන් රහතන් වහන්සේ ජාතිය ශේකලා නම් ජරා මරණය ගැන කතා කරන්න බෑ. ඒක මේ ඉදප්පච්චේතාව තේරුම් ගත්ත කෙනාට එන නුවණක්. ඒක ජාතිය ක්ෂය කළාට පස්සේ ජරා මරණයක් ගැන කතාවක් කියෙදෙන්නේ නැහැ. මොකද ජාතිය නිසාමයි ජරා මරණේ. මේ තිකල්ලි මේ. මේ නැත්තම් ජරා මරණයක් ගැන කතා කරනවා කියන්නේ දෘෂ්ටියක්මයි ඒක. කියන නුවණ එන්න ඕන. ඒකට තේරෙනවනේ දර යමක හමුදුරන්ට ඇති වුණ දෘෂ්ටිය. රහතන් වහන්සේ කය බිදුරයින් පස්සේ නැහැයි කියන එක. දෘෂ්ටියක් කියලා. මොකද ජාතිය ක්ෂය කරාට පස්සේ ජරා මරණයක් ගැන කතා කරන්න බෑ. කතා කරනවා නම් කතා කරන්නේ මේ මෙතන ඉදප්පච්චේතාව මේ ධර්මතාවය දැකපු නැති කෙනෙක්මයි. ඒ එක පැත්තකින් නොයසේ නොවන බව පිළි අරගෙන අන්සේ නොවන බව පිළි අරගෙන එකනේ එසේ බව කියන තතතා කියන එක තේරුම් ගත්තා නම් එහෙම ඒ තතතාව වැරදි කියන්න බෑ කාටවත්. ඒ වගේම ඒ තතතාවට ඇරෙන තවත් තතතාවක් තියෙනවා කියන්නත් බෑ. එකම ධර්මතාවයයි පටිච්ච සමුප්පාදේ. එතකොට කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් විතරයි අනිත් දෘෂ්ටි ටික අතහැරෙන්නේ. අනිත් දෘෂ්ටි කියනකොට ඔය ඇත නැත කතාව තමයි එන්නේ. මේක මේ පොඩි පොඩි වචන තුනක් වුණාට හරිම වැදගත්. මුළු දහමම එතන තියෙනවා. තතතා අවිතතතා අඤ්ඤ තත අනඤ්ඤ තත. ඒක එතන තේරුම් ගත්තා නම් අර අනිත් දෘෂ්ටි වලට යන්නේ නැහැ. කියන්නේ අපි අර වචන ටිකට තේරුම් දෙද්දි අනිත්‍ය කියනකොට මේ අනිත්‍ය සංඥාව වඩන්නේ මේ ධර්මතාවය දැකීම සඳහාමයි කියන නුවණ එන්න ඕන. උදේවේ බලන්නේ මේ ධර්මතාවය දැකීම.
වෙන අවශ්‍ය නැහැ මේකෙහෙ.
දැන් ඉස්සර කිව්ව දේ තේරුම් නැහැ සම්මත.
නෑ මං කිව්වේ මේ
කමක් නැහැ. දැන් මේ ධර්මතාවයේ මතක තියාගන්න මේ පොඩි දෙයක් වුණාට හරි ගැඹුරුයි. එතකොට අපි මේ මෙතන තේරුම් ගත්තොත් දැන් අනිත්‍යතාව කියන්නේ අර කැඩිලා බිඳිලා යන එක කියන එකට යන්නේ නැහැ. මොකද ඒක ඒ ලෝකෙට අයිති කතාවක් කියන නුවණ එන්න ඕන. මේ ඇතිකල්හි මේ වේ කියන කතාව නෙවෙයි. අනිච්ච සංඥාව කියන එක මේ ඇතිකල්හි මේ වේ. තරපි ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්තංගමෝ කියන ධර්මතාවී පැත්තෙන් තමයි අනිච්ච සංඥාව වඩන්න තියෙන්නේ. ඵලය විතරක් අරගෙන හේතුව වෙන් කරලා දැන් අපි හේතුව ගැන කතා කරන්නේ නෑනේ. මේ දේ කැඩිලා බිඳිලා යනවා කියුවහම මේ දේ පණවන්නේ මේ හේතුව නිසායි. මේ හේතුව නැත්තම් මේ දේ පැනෙන්නේ නෑ කියන ධර්මතාවේ දකින්න ඕන. විදර්ශනාව වෙනස් වෙන්න ඕන ඔන්න උතෙන්ට. ආර්ය මාර්ගේ වැඩෙන්න නම් ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන පැත්ත වැඩෙන්න නම් නැතුව මේ
වෙනස් වෙනවා කැඩෙනවා අපි වෙනස් වෙනවා කැඩෙනවා බිඳෙනවා කියලා ඔක්කොම කියන්නේ මේ ඵලය ගැන දිහා බලාගෙන නේද සර්?
අන්න හරි. ඵලය විතරක් වෙන් කරගෙන හේතුව ගැන කතාවක් නැහැ. එතකොට
ඉදීම බලන්නේ නැතුව
ඉදීම බලන්නේ. ඔව්. එතනම තමයි ඔය කතා කරන්නේ ජරාව මරණය. ජරාව ව්‍යාධිය මරණයනේ. වෙනස් වෙනවා කැඩිලා බිඳිලා යනවා ලෙඩ වෙනවා මැරෙනවා.
ප්‍රොඩක්ට් එක
දැන් ಜಾති කියන එක අමතක කරලා ಜಾති පච්චා ජරා මරණං කියන එක අමතක කරලා එතකොට ඒ කැඩෙන බිඳෙන බව කතා කරන්න පුළුවන් ඉපදීම තියෙන කන්නේ. ඉපදුම් නැත්තම් නැහැ. જાතියක් නැත්තම් ওই ચરા મરණය ගැන කතා කරන්න පුළුවන්ද? තේරෙනවද පත්මා එතන?
මම අහගෙන ඉන්නවා. මෙතන මම කිව්වේ ওই දේශනාවෙන්ම විගට යනවායි ඒක. අර ඉස්සර වෙලා තියෙන්නේ දැන් ඒ කිව්වනේ එතකොට જાතිය නිසා මෙහෙම වෙනවායි කියලා ඊගාවට කියනවා තව දුරටත්. මහණෙනි බව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. ඒකට ඉතින් දිගට යනවා. ඉතින් අර කියපු ටිකම ඊගවට ජාතිය නිසා උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. සෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ. වේදනා ප්‍රත්‍යයෙන් සෘෂ්ණාව වේයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේයි. ඡඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වේයි. නාම රූප ප්‍රත්‍යයෙන් ඡඩායතන වේ. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ. අවිද්‍යා පත්‍යයෙන් සංස්කාරයෝ වෙත් කියලා ওই පටිච්ච සම්පාද ටිකට කියලා කියනවා. මෙහි යම් එසේ නොයසේ නොවන බවක් අංශේ නොවන බවක් මෙය නිසා මෙවන බවක් කියලා ඇද්ද මහණෙනි මේ පටිච්ච සම්පාදයයි කියනු ලැබේ. පටිච්ච සම්පන්න ධර්ම ගැන කියනකොට තමයි පටිච්ච සමුප්පන්න ධර්ම ගැන එතනම තියෙනවා අර ජරා මරණය කියන එක අනිත්‍ය උද ඒ කියන්නේ අර අවිද්‍යාවෙන් ලබාගත් මේ ටික ටිකේ ඵලය තියෙන්නේ මේකයි කියන එකයි මම වටහා ගන්නෙ. ඒ කියන්නේ මේ ජරා මරණ අනිත්‍යයි සකස් කරන ලද්දක් හේතුප්‍රත්‍යයෙන් පැනනගුණා කියලා උතනම ඊළඟට තියෙනවා මේ සමුප්පන්නය ගැන කියනකොට ජාතිය භවය වේදනාව නාම රූප විඥාන සංස්කාර කඩයතන ටිකට එහෙම කියනවා. ඒ කියන්නේ අර ටික ලැබුව එක්කෙනාට අවිද්‍යාවෙන් ලබාගත් මේ කොටසට මේ වගේ ඵලයක් ලැබෙනවා කියන එකයි මම වටහා ගත්තේ. මම වැරදි වෙන්න පුළුවන් මම දන්නේ නැමේ. මම මේ පොත
කියවලා එතන වැරද්දකට වඩා අපි දැන් මේ දැකීම පිරිසිදු කිරීමක්. දැන් එතන ජරා මරණ තියෙන්නේ ಜಾති පක්ෂයා කියනවනේ. ಜಾතිය නිසයි ජරා මරණය. එතකොට දැන් ඔක දිගට දිගට යන්න කලින් ඔන්න ඔතෙන්ට දාන්න අර තතතා විතතතා අනඤ්‍ය තතා ඉදප්පච්චේතා කියන ධර්මතාවය. මොකද අපි දැන් එකින් එකට යනවා මේක හරියටම පිරිසිදුව දකින්න නැතුව. එතකොට අපි දැන් එතනින් එහාට කතා කරන්න ඕන ඇයි? දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නේ ජරා මරණය කියන එක තේරුම් ගන්න ඕනේ. කියන්නේ දුක කියන එක. එතකොට අපිට තියෙන ප්‍රශ්نين තමයි අපි පටන් ගන්න ඕනේ. එතකොට ජරා මරණය ඒක අඳුර ගන්න තමයි අර ඉස්සෙල්ලා කැඩිලා බිඳිලා යන කතා ටික බලන්න ඕනේ. කැඩිලා තියෙන දේ හරි කැඩිලා බිඳිලා යනවා තියෙන දේ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ශරීරයේ තියෙනවා මේක මේ වයසට යන එක තමයි ප්‍රශ්නේ. මේක ලෙඩ වෙන එක තමයි ප්‍රශ්නේ. ඔක නෝනා නම් ප්‍රශ්නයක් නැහැ. ශරීරේ තියෙනවා නම්. මැරෙන එක තමයි ප්‍රශ්නේ. නේද? ওই තුන වෙන්නේ නැත්තම් ශරීරේ තියෙනවා නම් කොච්චර හොඳද? එතකොට දැන් ඒ ජරා මරණය කියලා කැටි කලේ ওই දුක්ඛක් කන්දරාව ඈ දුක්ඛක් කන්දස්ස කියන සේරම දුක් ටික උතෙන්ට දා ගන්න ඕන. එතකොට දැන් මෙන්න මේ දුකෙන් මිදෙන්නයි අපි මොනවා හරි හොයනවා නම් හොයන්නේ. මේ දුක නැති කරන්න. එතකොට ඒකට බුදුහාමුදුරුව පෙන්වන්නේ එකම ධර්මතාවය මේ ඉදප්පච්චේතාව දකින්න කියන එක. වෙන විදිහක් නැහැ. එතකොට නුවණක් එන්න ඕන. ජාතිය නිසාමයි මේ නිසා මේ වෙයි කියන ඉදප්පච්චේතා ධර්මතාවයි. ඒකමයි ඇත්ත. ඒක බොරුයි කියන්න කාටවත් බෑ. ඊට වඩා වෙනස් විදිහක් තියෙනවා කියන්නත් කාටවත් බෑ. ඒක කාටවත් කියලා අනුන්ගේ පැත්තට නෙමෙයි, ඒක Tamanටම දාගන්න ඕනේ. මට කියන්න බෑ මේ නෑ නෑ ඔය කතාව නෙමෙයි. මේ ජරා මරණ වෙන්නේ වෙන හේතුවක් නිසා කියලා. දැන් ඔය කමල්ලා හැම ඉස්සර බෙහෙත් දෙන්නේ වෙන හේතුවක් නිසා කියලා හිතාගෙනනේ. එනකට කවදාවත් තියෙන ලෙඩක් සනීප කරාට ආයි ලෙඩ වෙන එක නවත්තන්නත් බෑ. වයසට යන එක නවත්තන්නත් බෑ. මැරෙන එක නවත්තන්නත් බෑ. මොකද ඒගොල්ලෝ වෙනත් විදිහකට මේකට ප්‍රතිකර්ම හොයන්න යනවා. එනකට කවදාවත් උත්තරේ හම්බ වෙන්නේ නැහැ. මොකද ඉදප්පච්චේතාව දැක්කේ නැති හින්දා. ජාතිය නිසයි මේක කියන එක. දැන් මට අදත් හම්බ වුණා මේ මං හොඳට දන්න අම්මා කෙනෙක්. ඉතින් එයා කියනවා මේ හරි වැඩේනේ උනේ මේ එයාගේ පුතා පිටරට ඉඳන් ඇවිල්ලා මේ බඳින්න ඉන්නෙත් බොහොම ජයට ඉන්න එක්කෙනෙක්. එයාට ඩෙන්ගු හැදිලා කියලා. ඇත්තෙන් මේ හරි බයයිනේ දැන් කියා ඉතින් කියනවා. මං අහුවා ඉතින් ඔය බය ඇති උනේ දැන් එයාට ඩෙන්ගු හැදුනා හින්දා විතරයි නේද? අනිත් අයට කොච්චර ඩෙන්ගු කාරයෝ ඉන්නද ඔය බය ආවද? කියලා බලන්න කියලා. එතකොට දැන් ඒ ජරාව නැත්නම් මේ ව්‍යාධිය ලෙඩවීම කියන එක ආවට අපි දැන් එතන ඉදපච්චයතාව දකින්නේ නැහැ. ඉදපච්චයතාව දැක්කනම් ඊට වඩා වෙනස් වෙනවා ඒක. තේරුණාද මේ කියන එක? දැන් ලෙඩ හැදුන ගමන් අපිට ධර්මයේ අමතක වෙනවා, ලෝකෙට අහු වෙලා බලනවා. ලෝකෙට අහු වෙලා බලනවා කියන්නේ දුක් විඳිනවා, බය වුණා. මෙයා මැරෙයිද දන්නේ නැහැ, බයයි. හැබැයි ඉදපච්චයතාව දැක්කනම් ඊට වඩා වෙනස් පැත්තක් එන්නේ. මේ ලෙඩ වෙන්න හේතුව තියෙනකන් ලෙඩ වෙනවනේ. වයසට යන හේතුව තියෙනකන් වයසට යනවනේ. මැරෙන්න හේතුව තියෙනකන් මැරෙනවනේ. ඒක නොවුනොත් නේ පුදුමයි. මම ඉදපච්චේ දකින්න කියලාට තේරුණාද? මේකමයි ඇත්ත. ඉතින් මේක ඇත්තනේ. ඊට වඩා වෙනස් ඇත්තක් තියෙන්න බෑනේ අපි කොහොම හිතුවත්. දෙට වෙනවා, මැරෙනවා, වයසට යනවා කියන එක දැන් ඉදපච්චේ තව පෙන්වන්නේ මොකෙන්ද? ජාතිය නිසා. දැන් මලගෙදරක ගිහින් අහන්න එපා මොකද මැරුණේ කියලා. අනේ මොනවා වෙලාද මැරුණේ? මෙහෙම කළා නම් මැරෙන්නේ නෑනේ. මේ බෙහෙත දුන්නා නම්.
ඒ කියන්නේ ඉපදුන නිසා මැරුණේ කිව්වොත් එහම ගුටි ගන්නත්
ඒක තමයි ඇත්ත ඉතින්. අනිත් හේතුට
ඒක තමයි.
ඒක තමයි අපි මේ ඉදප්පච්චේතාවෙන් කොච්චර දුරද කියන්නේ මේ කතා කරාට ප්‍රායෝගිකව ඉන්නේ කොතනද? නෑ ඉදප්පච්චේතාව දැකලාද? දැන් අපි එතනම මේ නොයසේ නොවි යම්සේ නොවි කියන ටිකට අහු වෙලා නේද? ජාතිපච්චය ජරා මරණං කියලා මෙතන කියනවා. ඊළඟට මේ ජීවත් වෙන්නේ වෙන පැත්තක. එතකොට දැකලාද මේක? තතතාව. අවිතතතා බව. අනන්‍ය තත භව. ඒක මහා ගැඹුරුයි කියන්නේ ඒක. අපි ධර්මය දන්නවා කියලා මේ කියාගෙන ගියාට හරියන්නේ නැහැ. මේ පොඩි දෙයක තියෙනවා හරි ගැඹුරක් දකින්න.
ඔකෙස ඉපදීම කියන එක අපේ මේ අපි සාමාන්‍ය භාවිතයේ කරන ඉපදීම නෙමෙයි නේද? අපි දැන් අපි කියන්නේ අපි පොඩි කාලේ කියන්නේ ඉපදෙනවා කියන එක නෙමෙයි, ඒ මොහොතේ ඉපදීම.
ඔව්, ඒ පොඩි කාලේ ඉපදීමේ මව් කුසෙන් ඉපදීම නෙවෙයි මේ කියන්නේ. මොකද ඒ මට්ටමෙන් දැක්කට මේ ඉදප්පච්චේතාව තේරෙන්නේ නැහැ. ඉදප්පච්චේතාව ඔව් මේ ක්ෂණිකව ඉපදීම තේරුම් ගන්න ඕන. කන්දානම් පාතු බව කියන එක.
ලෙඩ වෙන්නේ අපි ඉපදිච්ච නිසා කියලා කිව්වහම හිතෙන්නේ ඇත්තටම අපි අර මව් කුසෙන් ඉපදීම නිසා අපි ලෙඩ වෙනවා කියන එක. ගොඩක් වෙලාවටම වැටෙන්නේ ඕකම තමයි.
ඔව්. අනෝනෝ ඒක තමයි ඒ සම්මුතියට වැටීමේ ලෝකෙට අයිති පැත්තෙන් තමයි අපිට හිතෙන්නේ. ඒක හරි භයානකයි. භයානක කියන්නේ මේ විතප්පච්චේතාව මිස් වෙනවා එතකොට. මේක දකින්නේ.
මේක හරි. නමුත් ඒක ලෝකෙට අයිති.
ඔව්. දැන් අන්න ඒකයි. ඒක හරි වුණාට මේ ඉදප්පච්චේතාව නෙවෙයි ඔය. ලෝකෙට අයිති දෙයක්.
ඒකට අර සත්‍ය.
බාහිරෙන් හේතු හොයන කතාවක් ඔය. ලෝකෙට අයිති පැත්තෙන්. එතකොට මේ බුදුදහම ඊට ගැඹුරින් දකින්න ඕන.
අපි මොන දැක්ක මේ කටුපුරන් දින හඳුරන්නේ අර නිවනේ නෙවෙයි නවයේ පොතෝ ආචාරයේ දැක්කුවේ. ඒක තියෙනවා මේ සලායතන ගැන උනාසෙ කියලා. සලායතනන්ගේ ඇතිවීම කියලා සමහර විට ප්‍රතිප්‍රෝපාදයේ කියන තෝරනවලු මේ වැරදි විදිහට. ඒ කියන්නේ අර මෞගස සම්බන්ධ කරගෙන. ඉතින් ඒකද සමානස්තරන මේනි කතාන්දරයක් නේද කියන්නේ. මේ කතාන්දරය අරබයා කරන දේ නෙමෙයි බුදුහාමුදුරු දුටුවේ. උනාසෙ දුටුවේ මේ මෞගස
ඒක එහෙම කියනවා මේ සලායතන හට ගැනීම බුදුරජාණන් වහන්සේ දුටුවේ මෞකසට හිත යවලා නොවේ. එහෙම නැත්නම් දරුවෙකු පිළිබඳ කතාන්දරයක් කාරණාවක් කියලා නොවේ. මෙදෙන සලායතනයක් ඇතිවන ආකාරي ප්‍රඥාවෙන් දුටුවා. ඒ කියන්නේ චක්කුම් පරිසරෝපේච උපජිත චක්කු විඥාන කියලා උනාතේ ඒක රසන් දෙතන කියලා
තියෙනවා. ඒක තමයි. සලායතනේ උපදින්නේ මේ මොහොතේ. මේ මොහොතේ අවිද්‍යාව නිසයි. ඒ කියන්නේ මේ නාම රූපය විඥාණයට දැర్శණය වුණ නිසයි. නාම රූපය දෙයක් කරගත්තු නිසයි. කියන තැනට යන්න වෙනවා. එතකොට විඥාණය අනිදස්සනයි කියන්නේ විඥාණයට නාම රූපයක් දැర్శණය වෙන්නේ නැහැ. එහෙම මට්ටමක් තියෙනවා. විඥානං අනිදස්සන. දැන් විඥාණයට දර්ශ නාම රූපේ දැర్శණය වුණොත් එහෙම විඥානෙත් තියෙනවා නාම රූපෙත් තියෙනවා. එතකොට විඥාන නාම රූප මේ ගැටේට අහු වුණා. ඒකට අහු වුණා කියන්නේ ඒ සලායතනෙත් තියෙනවා, පස්සෙයක් තියෙනවා, වේදනාවක් තියෙනවා.
මේ රවි ඔතන මේ විඥාණයට නාම රූපයක් දර්ශනය වෙන්නේ නැහැ කියනකොටම එකපාර්ත වෙනවා මේ විඥානේ තියෙනවා නමුත් මේ නාම රූපයේ දර්ශනය වෙන්නේ නැති එක තමයි වෙන්නේ කියලා. නමුත් උතන විඥානයකුත් නැහැ නේද? උතන අනිදස්සන කිව්වහම මෙතන විඥානේ ඇති වෙන්නේ නැහැ නේද? උතන වෙන විදිහක් ඔය උතන පොඩ්ඩක් එකපාර්ත බලන්න මම ඒක කතා කරේ.
ඔව් ඒකේ වචනේ තේරුම් ගන්න විඥානය කියන්නේ මොකටද? දැනුවත් වෙන ස්වභාවය නේද?
මායාකාරය.
ඒ ලක්ෂණය නාම
රූපයක්
විඥානය කියලා අදහස් කරන්නේ මොකක්ද? දැනුවත් වෙන ස්වභාවය නේද?
නමුත් දැනුවත් වෙන්නේ බොරුවක් නේ.
හරි, බොරුව හරි දැනුවත් වෙන ස්වභාවය තියෙනවා නම් විඥානය නේද? එතකොට දැනුවත් වෙන්නේ මොකක් ගැනද? නාම රූපේ ගැනමයි. විඥානයට ඊට වඩා දෙයක් දැනගන්න බෑ.
ඔතන හරි ඒක තමයි. ඔතන දැනුවත් වෙන්නේ බොරුව කියන එක නෙමෙයි. දැනුවත් වෙන්නෙම නැහැ කියන එකයි
හිතන්නේ. අන්න හරි. දැනුවත් වුණොත් දැනුවත් උනේ බොරුව කියන එක ඒක එක මට්ටමක්. එතනින් තමයි එන්න වෙන්නේ. ඒ හැබැයි එතනත් හරියටම දැක්කොත් එහෙම දැනුවත් වෙන්න බොරුවක් නැත්තම් දැනුවත් වෙන්නේ මොකක්ද? දැනුවත් වෙන්න දෙයක් නැති බවමයි අනිදස්සනයි කියන්නේ. දැනුවත් වෙන ස්වභාවය නැහැ කියන්නේ විඥානයක් ඉපදිලා නැහැ කියන එක. එතනත් ඔය ඉදපච්චේතාවම තමයි. නාම රූප පච්චා විඥාන. ඈ නාම රූපේ පිහිටියේ නැත්නම් විඥානයක් ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ අපි කණ්ණාඩිය ගැන කතා කරන්න හදනවා ප්‍රතිබිම්බ නැතුව. ප්‍රතිබිම්බ හැදෙන්නේ නැති
ප්‍රතිබිම්බ දෙන්නේ නැහැ. ඒක දෙන්නේ
නැහැ. ආ එතකොට කණ්ණාඩිය කියන්න පුළුවන්ද? ප්‍රතිබිම්බ හැදෙන්නේ නැති ධර්මතාවයක්. ද කණ්ණාඩිය කියන්නේ විඥානේ නං ප්‍රතිබිම්බේ නාම රූපේ නං ප්‍රතිබිම්බ නැති වුණ දවසට දැන් බිත්තියක් වගේනේ ප්‍රතිබිම්බ හැදිලා නැහැ. දැන් කණ්ණාඩියකෝ එතකට අනිදස්සන විඥානය කියන්නේ තව විඥානයක් නෙමෙයි. විඥානෙ නූපදින බවමයි. මොකද දර්ශනය කරන තාක්කල් තමයි දැනුවත් කරන තාක්කල් තමයි විඥානය කියන එකක් හටගෙන තියෙන්නේ. දැනුවත් කරන ගතියේ විඥාන. දැනුවත් කරන්න කිසිම දෙයක් නැත්තම් නතනින් තේරුම් ගන්න අර ශුන්්‍යත අනිමිත්ත නිමිති නැහැ. දැන් නිමිති තිබුණොත් නේ දැනුවත් වෙන්නේ. නිමිති හැදුණ නැත්තම් හරි ප්‍රශ්නයක් වෙනවා නේද? මේක තමයි අනිමිත්ත ශුන්්‍යත අප්පනිහිත මිදෙනවා. දැන් ඔය ඔය මට්ටම අපි නිකන් කතා කරාට වැඩක් නැහැ. නිකන් ඔය නිකන් මේ දැනුමක් සඳහා නිකන් කියනවා මිසක් ඔතෙන්ට එන්න ඕන මතක තියාගන්න. ඇයි අපි ඕක දැනගන්නේ ඉතින්? මොකටද ඕක දැනගන්නේ? මේ නිකන් ඉන්න බැරුවට තවත් දැනුමක් එකතු කරන්නද? එතකොට මොකදද දැනගත්ත හරි මේ වචනේ තේරුව මේකයි කියලා හොයන්නේ ඇයි? අනිදස්සන විඥානය කියලා හොයන්නේ මොකටද? අපිට මුල අමතක වෙලා.
නිරෝධ සත්‍ය නේද?
අවිද්‍යාව.
ඇයි මේ ධර්ම සාකච්ඡා තියන්නේ?
අපිට අර දුක්ඛ නිරෝධේ ඥානං කියන එක තියෙන්න ඕන නේද? ඔය කිව්වා කිස්සරනේ.
නිරෝධ ඥානෙ මොකටද? කුමක් සඳහාද?
සමාධියට එන්නම් ඔය දුක්ඛ ඥානං, ඔය දුක්ඛ සමුදය ඥානං, නිරෝධේ ඥානං, ඒ මාර්ග ඥානං කියන එක තියෙන්න ඕන නේද මේ? අපි කතා කරන්නේ
ඉතින් ඒක කවුරු හරි කියලා තියෙනවා, අපිත් අහලා තියෙනවා, ඒ හින්දා තමයි ඕන නේද?
මම හිතන්නේ දැන් මේ ටිකෙන් අපි දැනගත්තා ලෝකේ හැදිලා තියෙන හැටි. ලෝකේ හැදිලා තියෙන හැටි දන්නේ නැත්නම් අපි දන්නේ නැහැ මේ තමන් දුකකින් ඉන්න බව. එතකොට ලෝකෝත්තර වීමට මේ ලෝකය විනාශ කරගන්නට නැත්නම් ලෝකෝත්තර වෙන්නට අපි මේ ටික දැනගැනීම අවශ්‍යයි කියලා මම කිව්වොත් වැරදිද කියලා මම දන්නේ.
ඔව් එතන උත්තරේ තියෙනවා. දැන් මං අහන ප්‍රශ්නේ තේරෙනවද? මං අහන්නේ ඇයි ඇයි මේ මේක විඥානීය නිදර්ශනය රෝමේවා හරි නිරෝධ ඥානෙ ඇති කරගන්න ඕනේ. ඇයි නිරෝධ ඥානෙ ඇති කරගන්නේ?
ජාතියනේ
තමයි තියෙන්නේ. ඔව් දිලෘක්ෂි හරි අතන් තමයි මං කිව්වේ. ජරා මරණ මේ දුක දුකට තතතාව ජාති ජාති පච්චා ජරා මරණං කියන එක දැක්කොත් ඒ ගැඹුර අපි පටන් ගත්තේ කොහෙන්ද කියන එක අපිට අමතකයි දැන්. දැන් මේ මොහොතේ ඉන්න දුක පවතින දුක මොකද්ද? ඔන්න ඕකෙන් මිදෙන්නයි මේ ඔක්කොම කරන්නේ නේද? දැන් රස්සාවක් කරන්නේ මොකටද ඇහුවොත් කෙලින්ම කියනවනේ සල්ලි ගන්න. සල්ලි යන්නේ මොකටද? සල්ලි වෙලෙ ඉතින් මේවා මේවා ගන්න පුළුවන්. එතකොට අපිට සැපයි නෙමෙයි දුක නැති වෙනවනේ. අන්න ඒ වගේ ඇයි මේක කියන්න බැරි? අපි මේ දුකක් විඳිනවා. දුකෙක් මිදෙන්න මේක කරන්නේ. දුකෙක් මිදෙන්න නම් ජාතිය නේද? දුකට ළඟින්ම තියෙන හේතුව ජාතියනේ. දුක උපද්දන එක නවත්තන්න නේද මේවා කරන්නේ? දැන් ජාති කිව්වට අපිට තේරෙන්නේ නැහැ මේ දුක උපද්දන එක කියලා. වචන ටික නම් කියයි නේද? ජාති කියන එකෙන් තේරුම් ගන්න මේ දුකයි උපද්දන්නේ. දැන් අපි දුකේ ඉන්න කැමති නැති හින්දා නේ මේවා කරන්නේ නේද? දුක කියලා අපි දන්න දුක් ටික කොහොම දුක්ඛන්දරාවට තියෙනවා. දැන් කිටි කරලා ඔය ජරා මරණ ශෝක පරිදේව රෝමයේ මම ලිස්ට් එක කිව්වට අපි යම් කිසි දුකක් කිව්වද ඒ දුක උතන තියෙනවා මේ ජීවිතේ. ලෝකෙට ආйти දුකක් කියන්නකෝ ඒ දුක. කවුරු හරි මැරුණා හින්දා අඬනවා නම්, කාට හරි ලෙඩක් හැදුණා හින්දා අඬනවා නම්, මම ඉස්සෙල්ලා කිව්වේ ඩෙන්ගු හැදුණා අනේ බය වෙලා අඬනවා නම්, ඒ දුක නෙමෙයිද මේ මොහොතේ විඳින්නේ? ඩෙන්ගු හැදුන එක්කෙනා නෙමෙයි දුක විඳින්නේ, අනිත් අය. ඇයි ඒගොල්ලෝ දුක් විඳින්නේ? ඩෙන්ගු හැදුන එක්කෙනා දුක් වෙනවා නම් ඒක සාධාරණයි කියමුකෝ. අනිත් අය මොකටද දුක් වෙන්නේ? ඒගොල්ලන්ට ලෙඩ හැදිලාද? කොහෙද වැරදිලා තියෙනා නේද?
හැබැයි මම මොහොම කියන්න ගිහිල්ලා මට එක්කෙනෙක් කිව්වා මේ ළඟදී බොහොම අසාධාරණයි කියලා.
ගුටි කෑවෙ නැත්තම් ඇති. ඔවා කියන්න ඕන මං වගේ බොහොම දුරින් ඉඳගෙන. ඒක කමල්. කමල් කියන්නේ පොල්ලකින් ගන්න.
පොල්ලක් ළඟින් තියාගෙන කියන්නේ.
තංගා. මෙතන මම මේ පෙන්වන්නේ අපිට පේන්නේ නැති ගැඹුරක් තියෙනවා මේ ජාතිපච්චයා ජරා මරණම් කියන එකේ. තේරෙනවද ඒක? මඟද අපි තතතා විතතතා අනඤ්‍යතතා කියන ධර්මතාවේ තේරුම් අරන්මදි. මෙතන ඇත්ත ඉදප්පච්චේතාව විතරයි කියන දේ තේරුම් අරන්මදි. දැනෙනවද එහෙම ගතිය?
දැනෙනවා. ඒ වගේම ලොකු බයකුත් වෙනවා. ඇත්තටම බයක් තමයි එන්නේ. ඇත්තටම
බයක් එන්නේ.
බය කිව්වොත් මේක තේරුම් යන්නේ නැත්තේ ඇයි කියන බය එන්නේ මේ. ඇයි මේක තේරුම් ගන්න බැරි?
අන්න හරි. මේක තාම තේරුම් ගිහින් නැහනේ කියන බය නම් එන්නේ. ඒක හොඳයි. වෙන බයවල් වැඩක් නැහැ. අපි මේ තේරුම් ගත්තා කියලා හිතුවට තාම මෙතන මොකද්ද මේ තේරෙන දෙයක් තාම තියෙනවා නේ මෙතන හැංගිලා. යන්න ඒ බය එනවා නම් හොඳයි. එතකොට ඒකෙන් තමයි අප්‍රමාද
වෙන්නේ. ඈ දකින්නේ නැත්නම් නේද? දකින්න එක අමාරුයි.
ඔව්.
දැනගන්න එක පහසුයි. නමුත්
ඒක තමයි දැන් දැනගෙන අපි අර වචන ටික සීරම කියනවා. දැනිලා නැහැ මේක. ජාති රච්චා ජරා මරණං කියන තැන තතතා විතතතා අනඤ්‍ය තතා ඉද පච්චේතා කියන මහා ගැඹුරු ධර්මතාවයක් නෙමෙයි පෙන්වන්නේ.
ඒ ජාතිය පේන්නේ නැහැ නේ ඒකනේ.
ඔව් ජාතිය සම්මතයට දාලා හිතනකම් පේන්නේ නැහැ. තත් අපි අර සම්මතෙන් නැත්තම් ලෝකිතයිති විදිහෙන් හිතන තාක්කල් මේ ඇත්ත දකින්න බෑ. තවර පළවෙනි දේ එන්න ඕනේ ಜಾති කියනකොටම මේ ක්ෂණේ ඉපදීම මේ ක්ෂණේ ඉපදීම ගැනයි කතා කරන්නේ. තවර මේ ක්ෂණේ ඉපදුනා කියනකොට අර පවතින මම කෙනෙක් නෙමෙයි දැන්. ඒ කියන්නේ මේ මොහොතේ විඳින දුකක් ගැනයි මේ කතා කරන්නේ. අපිට ඉස්සරහට එන දුකක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අනාගත දුකක් ගැනත් නෙමෙයි අතීත දුකක් ගැනත් නෙමෙයි. දැන් ජාතිපි දුක්ඛා කියලා හොයන්න යනවා අර මෞකසෙන් ඉපදුන එක නේද දුක කියලා. ඉතින් මහලොකු වර්ණනා කර කර විස්තරත් කරනවා. එනකට මේ දකින්නේ මේ ඉදප්පච්චයතාවද? නෑ, ඔය මේ මොහොතේ දුකක් ගැනද? මරුණහම දුකයි කියා ඉතින් විස්තර කරන්න යනවා මන් දන්නේ නෑ ඔක. කී දෙනෙක් අත්දැකලාද මරුණහන් දුක ගැන කියන්නේ කියලා? මම මෙරිලා බලන්න වෙනවා මරුණහන් දෙනෙන දුක බලන්න. නැත්තම් මේ අහපු එකන්නේ කියන්නේ. බලන්න දැන් මේ ජරා මරණ කියනකොට අපිට මතක් වෙන්නේ අර කවදා හරි මැරෙන කතාව නේද? එතකොට මේ ලෝකෙට අයිති ධර්මතාවෙද්ද දැකලා තියෙන්නේ මේ ජාතිය නිසා මැරෙනවා කියන එකද? ජාතිපච්ච ජාමේ නිසාමයි මේ කියලානේ මේ බුදුහාඳුරෝ පෙන්නන්නේ මෙතන නේද? එකයි මං ඇහුවේ හතරවෙනි කාරණෙන් කියන්නේ මොකද්ද? මේ නිසා මෙය කියන කරුණ නේද? එතන කොච්චර ගැඹුරක් තියෙනවද? මේ නිසා මෙය වෙන බව. අපිට මරණය කියනකොට සිහි වෙනවද? දැන් මේ මොහොතේ මරණයද සිහි වෙන්නේ? කාලයක් ගෙහින් දැන් තව කල් දාපු මරණයද? ඇත්තට අපි නොදැනුවත්වම ආයේ සම්මතයට අහු වෙලා නේද ලෝකෙට අයිති වෙන විදියට නේද මේකට තේරුම් දීලා තියෙන්නේ කොච්චර මේක දැක්කා කියලා හිතුවත් පේනව නේද තේර ජාති පච්චා ජරා මරණං කියන එකේ ඉදපච්චේතාව දැකලාද
නෑ එහෙම දැකලා නෑ
තව ටිකක් හිතන්න බලන්න තියනවා නේද දැන් අපේ හැටි තමයි අපේ පුරුද්ද තමයි ඔය වචන කියනකොටම තේරුම් ගත්තා කියලා හිතුවට අපි දීලා තියන්නේ අර ආපහු පොඩ්ඩක් නුවණින් බලනකොට අර ලෝකෙට අයිති තේරුම නේ දීලා තියෙන්නේ දැනගත්තා කිව්වට. තමන් පද්නටත් නිතරම මතක් කරන්නේ අර දැන් අනිත්‍ය කොච්චර මේ කතා කළත් ආපහු කැඩිලා බිඳිලා යන එක තමයි යන ගතියක් තියෙනවා. ඒක එතන ආයේ මතක් කරලා හදාගන්න තියෙන තැනක් ඒක. ඒ වගේ අපි අනිත් කොටසුත් අහම නුවණින් බලන්න තියෙනවා. ඒක හැමෝටම කරන්න ඕන දෙයක් ඒක. මේ ලෝකෙට අයිති පරණ පුරුද්දෙන්ද තේරුම දුන්නේ නැත්තම් මේ ඉදපච්චේතාවට ගැලපෙන විදිහටද මේ ඇති කල්හි මේ වේ කියන මට්ටමෙන්ද? ඒක හිතලා බලන්න වෙනව නේද?
ඒක තමයි. සෑයන හිතන්නේ මොකද? මනසේ මායාව පුත යෝනිකන ක්‍රියාව
වල මනසේ මායාව පොත කියවන්න ඕන ආයයි කියවන්න ඕන මොකද පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යන්නෙම මේ ලෝකෙට අයිති පැත්තෙන් අපි භාගයක් ලෝකෝත්තරව දැක්කා කියලා හිතුවට වැඩි හරියක් තේරුම් අරන් තියෙන්නේ ලෝකෙට අයිති පැත්තෙන් අර මැජික් ෂෝ එක භාගෙට ඇත්ත කරගෙන අපි හිතනවා මැජික් එක විදිහට දැක්කයි කියලා. එතකොට මේ නාම රූපේ මේ විඥානේ පෙන්නුම් කරන නාම රූපයට අහු වෙලාද නැද්ද කියන මට්ටමයි නිකන් වචන පැත්තෙන් ගියොත් ඒක අපිට අහු වෙන්නේ නැහනේ. එතකොට අපිට අහු වෙන මට්ටම තමයි ඒ දුක කියන මට්ටම. යම් කිසි මේ ක්ෂණේ යම් කිසි දුකක් දැනුණාද? එහෙනම් එතන ජාතිය තිබිලමයි. කියන නුවණ ඉන්න ඕන. තරපත්නා කිව්වා නේද අර හිතක් හැදෙන එකම හරි වෙහෙසක් හරි දුකක් කියලා නිකන් දැනෙන ගතියක් තියෙනවායි කියලා.
ඒක නම් සත්‍යමයි. සමහර වෙලාවට මට හිතෙනවා මේ මහ ජරා ගොඩක් මගේ ඔළුවට තියාගෙන මම යනවායි කියලා. මේ දෙන සිත්වල සමහර වෙලාවට තියෙන හරි ජරාවක්. ඒතර ලැජ්ජ හිතෙන තරමටම හිතෙනවා මේ මොන දුමු ගොඩක්ද මං උස්සන් යන්නේ කියලා.
ඒක මං කිව්වේ දකින්න එකමයි වැදගත් වෙන්නේ. නැත්නම් දකින්න බැරි කමමයි අපිට තියෙන ප්‍රශ්නේ. කිව්වේ දැන් මේ හිත උපද්දපු එකමනේ දුක. মানে ජාති පච්චා ජරා මරණ. මේ ජරා මරණ කියනකොට මතක තියාගන්න සීරම දුක. එතෙන්ට ඇතුළත් වෙලා ඉවරයි. කියන එක. මේ ගැඹුරින් පෙන්නනකොට. ජාතිය නැත්තම් කිසිම දුකක් ගැන කතා කරන්න බෑ. ජාතිය නැත්තම් කියනකොට ආයෙ යන්න එපා මව් කුසට. මේ මොහොතේ මේ හිත හැදුවේ නැත්තම් කිසිම දුකක් ඉතුරු වෙයිද? දර මේ මොහොතේ ජාතියට අවතාරේ යන්න ඕන. ජාතිය තියෙන හින්දා නේ ඔයදු. මේ ඇති කල්ලි නෙමෙයි වෙන්නේ. මේ නැත්තම් මේ වෙන්න බෑනේ. ඉපදුන හින්දායි දුක. ඉපදුන කියන්නේ මේ මොහොතේ හිතක් ඉපදුවේ හින්දායි දුක නේද? අන්න එහෙම බලන්න වරුදු වෙන්න. මේ මොහොතේ උපත බලන්න.
රවි ඔතනදී එක ප්‍රශ්නයක් එනවා මේ අර හිතක් ඇති වෙන එකම දුකක් කියලා දකිනවා කියන එක මේක මට වෙන දෙයක් ඇත්තරම මේ හිත කියන්නේ අපිට තේරෙනවා අපිට අනවශ්‍ය දේවල් එනවා හිතුවිලි කියලා ඒ සිත ඇති වෙන එක දුක කියලා දැනනවා නමුත් ඒක අර අවබෝධයෙන් නෙමෙයි ද්වේෂයෙන් තරහෙන් එන එකක් වාගේ තමයි මට දැනෙන්නේ අර සමහරලාට දැනෙනවා මේ මේක ඕන නැති හිතක් ආවේ මේ හිත ආපු එක දුකක් මේක විපා කියලා නමුත් ඒක අවබෝධයෙන් නෙමෙයි නේද
ඔය එතන එක්තරා මට්ටමකට සමහර හිතවලට විතරනේ ඒක පේන්නේ අපේ අකමැති හිතවලට විතරයි නේද එහෙම දැනෙන්නේ කැමැති සතුටක් ගැන දෙන හිතවලට එහෙම පේන්නේ නැහැ නේද ඇයි
ඒ සම්පූර්ණ ඇත්ත ඇත්ත
එතනින් හොයන්න තියනවා ඉතින් ඒ තාම අර ලෝකෙට අහු විලා දකින
දය සෙලෙක් නේද දය සෙලෙක්ටිව්
නෑ ඒ ගැලවෙන්න මොකද කරන්න ඕන කියලා තමයි ඉතින් බලන්නේ දැන්
ඒ තාම මේ ඉදපච්චේතාවේ අවබෝධයේ අඩුවක් කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. මොකද ජාතිපච්චය දුක කියන අවබෝධය එන්න ඕන. ඒක තමයි එකම ඇත්ත. තතත අවිතතත. ඒක බොරුයි කියන්න බෑ. ඒකට වෙනස් ධර්මතාවකින් ඕක පෙන්නන්න නැද්ද? කියන ඒ දපච්චේතන නෝන. එතකොට මේ දුක අඳුර ගන්න ඕන එක පැත්තකින්. දුක අඳුර ගන්න තමයි අර අනිත් වචන ටික අපි ඉස්සෙල්ලා ලෝකෙට අයිති පැත්තෙන් හරි දුක අඳුරගෙන ටිකෙන් ටික ලෝකෝත්තර දර්ශනයටම එන්න ඕන. එතකොට දුක දැකීමේ නුවණ තුල තමයි දුකට හේතුව දකින්න පුළුවන්. දුක දුකයි කියලා අවබෝධ කිරීමත් ලොකු නුවණක්. දැන් අපිට දුක් වේදනාව දුකයි සැප වේදනාව සැපයි වෙලා නිතින්. දැන් දුක දුක විදිහට දකිනකොට හැම වේදනාවම දුකයි කියන නුවණක් තියෙනවා. එක රූපයක් සැපයි එක රූපයක් දුකයි කියන කතාව නෙවෙයි හැම රූපෙම දුකයි කියන තැනකට යන්න වෙනවා. හරි. එතකොට සංඥාවටත් එහෙමයි සංකාරයටත් එහෙමයි විඥාණයටත් එහෙමයි. එතකොට ওই සංකාරේ තමයි මං කිව්වේ පද්මා. ඒක දැක්කනම් ලොකු දැක්මක් කියලා. නිකන් මේ නරක හිත විතරක් නෙමෙයි දුක. උපද්දන හැම හිතක්ම මේ හරි වෙහෙසක් නේ. වගේ ගතියක් ඒ මට්ටමට එන එක නම් ලේසි නෑ. එන්න පුළුවන් නම් මහා ලොකු දැක්ම.
දැන් සමාධියකට ගිය හිතකට තමයි අර දකින්නවා මේ සිත් වෙහසක් බව. වෙහස මම දැනගෙන හිටියේ නෑ වෙහස දුක බව. ඒ දුකම කියනකම් ඒකයි දුක කියලා මේ ඒක දුක තමයි. සත්‍ය වශයෙන්ම නේද? කියන්නේ ධ්‍යාන වගේ ධ්‍යාන නෙමෙයි මේ සමාධි වෙච්ච සිතකට තියෙන සැහැල්ලු බව දැක්කම අත්වසෙන් කොයි සිතත් කිරිහැරයක් මම කියලා
දෙන්නේ. ඔව්. ඒතර සිතක් ඉපදීම දුකයි කියනකොට ඊළඟට අපිට මේ දහම අහලා ගත්තු අවබෝධයෙන් ගන්න පුළුවන් සිතේ මොනවද තියෙන්නේ මේ ಜಾති පහනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ඒවා ඉපතුනා ජාති. හ්ම්. ඒතර මේ ජාතිය නිසානේ දුක හටගෙන තියෙන්නේ. ජාතිය නැති වුණා නම් දුක හටගන්නේ නැහැ. දැන් දුක කියලා දකින කෙනාට තමයි යන්න ඒකේ අර ඊළඟ එහෙනම් ඇයි දුක හටගත්තේ? ජාතිය හින්දා. මේ හිත ඉපදුනා හින්දානේ දුක. අපි හිතුවට එහෙනම් හිත උපද්දන්නේ නැතුව හිටියනම් හරි කිව්වට හිත උපද්දන්නේ නැතුව ඉන්නත් බෑනේ. හිත එනවනේ හොගල්. මෙතන නුවණක් එනවා මේ හිතක් උපදින හින්දායි දුක. හිතක් උපදින හින්දායි දුක. කියන මට්ටමක් ඔන්න යන්තම් දැක ගන්න පුළුවන් වෙයි. හිතක් එකතුන හින්දායි දුක. ඇත්තට හිතක් ඉපදුනා කියන එකේ දැන් අර ලොකු නුවණක් එන්න ඕන. අර ජරා ව්‍යාධි මරණ ඕවා සීරම තියෙන්නේ මේ මේ උපද්දපු හිත නිසානේ. ඇයි එහෙම කියන්නේ කියලා දැන් ටිකක් තේරෙන්න ඕන. හිතයි පැද්දුවේ නැත්තම් ලෝකයක් තියෙනවද? දැන් ලෝකේ කිසිම දෙයක් පිටන්න බෑනේ හිතයි පැද්දුවේ නැත්තම්. ඒතර ලෝකේ කියනකොට කියනවා මේ තමන්ගේ තමන් බව බෝගාඹ දරූ යාන වාහන කියාගෙන කියාගෙන ගිහිල්ලා ඉරහඳ තාරකා දක්වා යනවා. කෙලෙස් සුත්තල්ටත් කියන සල්ලි මිල මුදල් සේරම අයි සේරම අයිති එතෙන්ට. එතකොට ඒවට නේද මේ අර කියපු දුක්ඛ ලක්ෂණ ටික සිද්ධ වෙන්නේ? ඒවට නේද ජරාවටපත් වෙන්නේ? ඒව නේද ව්‍යාධියටපත් වෙන්නේ? ඒව නේද නැසිලා යන්නේ? ඒව නේද يعني මේ ලෝකේ නේද? නැම හිතක් ඉපැද්දුවා කියලා උපද්දලා තියෙන ලෝකයක් නේද? ඒක කෙටි කරලා තමයි අපි අර ಜಾති පහට දාලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. හැබැයි ওই මුළු ලෝකෙම ඔතන තියෙනවා. අපි දන්න ලෝකේ සේරම ඔතන තියෙනවා. එතකොට මේ ಜಾතිය ඔන්න දැන් ඒක දුක කියලා. එතකොට හිතක් හදන එකමයි දුක. හිතක් හදන එකමයි දුක. මේ හිතක් හදනවා කියන්නේ ඔන්න දැන් හදන එක දුකයි කියලා දැක්ක එක තමයි ಜಾතිය. ಜಾතිය නිසයි මේක. ಜಾතිය නිසයි මේ ජරා මරණ. ಜಾතිය නිසයි දුක. දැන් ಜಾතිය නිසා දුක කියලා දැක්කට ಜಾතිය නැති කරලා නැහැ. නැති කරන්නත් බෑ. හිතක් හදන එක දුකයි කිව්වට ඉතින් එහෙනම් හිත හදන්න නැතුව හිටියන් හරි කියලා අපිට නවත්තන්න පුළුවන්ද හිත හදන එක? බෑනේ නේද? එහෙනම් ඔන්න ඊළඟ පියවරට යන්න වෙනවා. එහෙනම් ඒ ಜಾතිය හටගන්නේ මොකක්ින්දද? හිතක් හැදෙන්නේ මොකක්ින්දද කියලාත් හොයාගන්න වෙනවා. නේද? ಜಾතියක් හැදෙන්නේ මොකක්ින්දද? අනේ එතකොට තමයි ඔන්න ඊළඟ පියවරට යන්න වෙන්නේ. මේ කියන්නේ මේ නුවණින් යනවනම්. එතකොට බුදුහාඳුරෝ ඉස්සෙල්ලා අවබෝධ කළා මේ දුක තියෙන්නේ ಜಾතිය තියෙනකම්. ಜಾතිය නැති වුණොත් දුක නැහැ කියන ඔන්න තතතා විතතා අනඤ්‍ය තතා ඉදප්පච්චේතා කියන සම්බන්ධය දකිනවා ಜಾතියේයි දුකේයි. එහෙනම් දැන් ඊළඟට නුවණක් එනවා. දැන් දුක ගැන නෙමෙයි දැන් හොයන්න තියෙන්නේ ಜಾතිය ගැන. ඒද ಜಾතිය තියෙන කන්නේ දුක තියෙන්නේ. ಜಾතිය නැත්තම් දුක තියෙන්න බෑනේ කියන නුවණක් එනවා. අන්න එතන තමයි ඔක ඉදප්පච්චේතාව දැක්කා කියන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි ඔතන දකිත් නැතුව ඉතින් අර කටපාඩමින් යනවා. ಜಾතිය ඇති වෙන්න මොනවද කටපාඩමින් හොයනවා. කටිච්ච සම්පවාදී කියලා තියෙනවානේ. මොකද බව භවපච්චය ಜಾති කියලා. බව කියන්නේ ආයේ යනවා. තණ්හා පච්චය බවනේ නෑ, උපාදාන පච්චය බවනේ නේද? වචනත් පැටලෙනවා ඉතින් මතක් කරන්න ගිහිල්ලා. උපාදානි කොයිද තිබුණේ? තණ්හාව නේද? දැන් ඔය කොහෙන්ද හොයන්නේ? අපේ අවබෝධයෙන්ද දැනුමකින්ද?
කටපාඩම් කරගත්ත.
කටපාඩම ඔය හොයන්නේ
දැනුම නේද?
දැනුම. දැනුම කියන්නේ කටපාඩම. ඒ කියන්නේ ඉගෙනගත්තු දේ. සුතමේ ඥානෙ විතරයි.
රීසනින්ග් එකක් අවබෝධයක් නෙමෙයි.
ඔව්. ඔය වෙනස තේරුම් ගන්නත් හරි අමාරුයි. අපි ඇයි අපිට මේ දැනුම අවබෝධය කියලාමයි අපිට හිතෙන්නේ? දැනුමේ අවබෝධයේ වෙනස පේන්නේ. ඒකටත් නුගණක් ඕන. තංගර දැන් මම මෙහෙම කියද්දි ටිකක් තේරෙන්නේ නැතිනේ. දැන් ಜಾති පච්චය ජරා මරණම් කියලා මෙච්චර කල් කියලා තිබුණාට ඔක දැනුමක් විතරයි කියලා පේනව නේද? කොච්චර හිතන්නේ.
මම නම් ඒක හොඳටම පේනුණා. මේ සාකච්ඡාවේ දුහුවක් හොඳට පේනුණා.
එතකොට ඒ දැනුම අපි අවබෝධය ඥානං පස්සං කර ගන්න ඕන. ඒකට ඒ සඳහා තමයි මේ මේ ධහම ඉතින් සාකච්ඡා කර කර නුවණින් හොයන්න තියෙන්නේ. ඒ වගේ අපි ඉන්න තැන ඉඳලා ටිකෙන් ටික එහාට යන්න ඕන. එතකොටද දැන් මං අර මුලින් ඇහුවනේ මොකද්ද මේ විඤ්ඤාණං අනිදස්සණං කියලා අපි කතා කර කර ඉන්නා. ඉතින් මොකටද කතා කරන්නේ කියන එකට උත්තරේ ඔන්න ඔතන තියෙන්නේ. තේරුණා නේද සම්පත්? දාට එහෙම තේරෙනවා ඇති නේද?
ඔව් මට මෙහෙමයි තේරෙනවා කියන්නේ. දැන් අර කල්පනා කරන් පොටක් අහුවෙලා තියෙනවා. ඔතන ඔතනින් තමයි යන්න ඕන කියලා නම් තේරෙනවා හොඳට.
ඇහුන්නේ නැස.
ඒ ඇති ඒ ඒ ඒ පොට අල්ලගත්තා නම් ඇති. එතකොට දැන් යන්න ඕන පැත්ත අඳුර ගන්නවනේ නේද? මේක නිකන් වචන දැනගෙන වචනවල තේරුම් හොයවා ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඒකත් අවශ්‍ය තමයි. ඒ වුණාට එතනින් එහාට යන්නයි අපි මේ 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 ටික හරි දැනගන්නේ. ඥානං කියන එක පස්සන් කරගන්න වෙනවා. එතකොට අපි වචන ටික දැනගන්නේ නිකන් ඒක දැනුමක් කරගෙන ඉන්න නෙමෙයි, එතනින් එහාට මේක ප්‍රායෝගික කරගන්න. මේවා ඉතින් මේ 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 බොහොම සියුම් කරුණු යන්තම් හරි මේක තේරෙනවා නම් ඒක ඇති Tamanට. එතකොට මේ ධහම කියන එක එකපාර අවබෝධ වෙන එකක් නෙමෙයි, මේක සියුම්ම බොහොම ටිකෙන් ටික යන එකක්. අවබෝධයටපත් වෙන එක. මොන ඔය අවබෝධය තමයි මම දකින්නේ අර පද්ම පටන් ගත්තු අර ගඟ ගලන එක. නෑ අවබෝධය නම් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රඥාව අඩුකම තමයි ඒක වෙන්නේ. ප්‍රඥාව වැඩි නම් ඉතින් ක්ෂණිකව මේක අවබෝධ වෙයි නේද?
මට නම් ගොඩක් තියෙන විදර්ශනා කරන්න දැන්.
ඒ දැන ගැනීම තමයි ඇත්තටම ප්‍රඥාව. දැන් අපි දන්නවා කියලා හිතුවොත් එතනින් එහාට යන්න හරි අමාරුයි. දැන් මේවා මං කිව්වට මං දන්නවා මං එතන නැහැ කියලා. ඉතින් ඒක ඒකම තමයි උදව් වෙන්නේ එතනින් එහාට යන්න. එතකොට මෙන්න මෙහෙම දෙයක් තව දකින්න තියෙනවා නේ. දැක්ක කියලා හිතාගත්තට මදි. මේ මේ තමයි මේ වචනවල මෙන්න මෙහෙම ගැඹුරක් තියෙනවනේ කියලා නිකන් ඒවා ආය ආය බලන්න ඕන, ආය ආය සාකච්ඡා කරන්න ඕන කියන්නේ ඒකයි.
දැන් භවය ගැන ටිකක් කතා කරන්න මම නම් කරුණා කරලා.
ඉතින් ජාතියේ ඉදපච්චේතාව හොයන්න ගියාම දැන් අපිට හොයන්න වෙනවා. ඉතින් දැන් මේ මේවා උපදින්නේ මොකද? මේ හිත උපදින්නේ මොකද? හිත උපදින එක නිවේහස. හිත උපදින්නේ මොකද? අනะ දැන් තව ටිකක් එහෙට හොයන්න වෙනවා. දැන් ඉපදීමනේ දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉපදු නැත්තම් හිත ඉපදුන්නේ නැත්තම් ආ මේ ක්ෂණේ හිත ඉපදුන්නේ නැත්තම් කොච්චර සහනයක්ද? හිත උපදින්නේ මොකද? එතකොට තමයි අපිට මේ බුදුහාමුදුරුව පෙන්නපු පැත්තෙන් හොයාගෙන යන්න වෙන්නේ. දැන් ජාතිය ජාතියට හේතුව මේ ඇතිකල්ලි මේ වේ කියන ආයිදපච්චේතාවයටම යන්න වෙනවා. භවපච්චා ජාති භවපච්චා ජාති. එතකොට අර ජාතිය ගැඹුරෙන් තේරුම් ගත්තා වගේ භව කියන එකත් යම්කිසි අර ලෝකිතයිති මට්ටමින් එහාට නුවණක් ආවොත් එතනත් ගැඹුරක් අපේ ඒකට එන්න අපි ලෝකෙට අයිති අහලා තියෙන තැනින්ම පටන් අරගෙනමයි හොයන්න වෙන්නේ. ඒකට දැනුම ඕන. ඒතට භව කියනකොට මොනවද අහලා තියෙන්නේ භව?
තියෙන බවක් නේද
ලෝකයක්? තියෙන ලෝකයක් තියෙන බවක් බාරගෙන
ඒක නම් මං හිතන්නේ
බාරගෙන බාරගෙන
ඒක නම් මං හිතන්නේ මගෙන් අහගත්තු එකක්. භව භව කියන එක තව මේක විදිහට විස්තර කරලා තියෙනා නේද? කාම භව, රූප භව, අරූප භව එහෙම තියෙන්නේ.
ඒක තමයි
තුන. මොකක්ද නිකන් ඔය තියෙන හැම දෙයක්ම තියෙන.
එතකොට ඔය තියෙන බවම තමයි ඉතින් ඕක මේ
මේ තමයි
ගැඹුරට ගියාම. හැබැයි ඒක අර දැන් අර මං જાතියට වෙන්නවා වගේ වචනේ මට්ටමින් එහාට යන්න වෙනවා. භව භව කියන්නේ දැන් වතුරේ බල්ලෙක් ඉන්න බව. පිළිගැනීම තුල තමයි බල්ලෙක්ව ඉපදුනේ නේද? වතුරේ බල්ලෙක් ඉන්න බව නිසාම තමයි ඒ බව දැනගන්න මම ඉපදුනේ, හටගත්තේ. වතුරේ බල්ලෙක් ඉන්න බව නිසාම නේද ඒකට අදාළ හිතක් හටගන්නේ, ජාතියක් හටගන්නේ, ඒකට අදාළ පංච උපාදානස්කන්ධේ උපදින්නේ. බවට තියෙන බවට අහු වුණ හින්දා නේද? ඒ තියෙන බව එක එක රළු මට්ටමෙන් අහු වෙනවා, මැද හරියෙන් අහනවා, බොහොම සියුම් මට්ටමෙන් අහු වෙනවා බව කියන එක. රළුම මට්ටම තමයි කාම බව. ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන් බවක් තියෙනවා. තියෙනවා කියපු වතුරේ ඉන්න බල්ලා එතන හයටම අහු වෙනවා. කාම ලෝකේ බව. ඊට වඩා සියුම් රූප ලෝකේ බව කියනකොට මුත කියන ඒවට අහු වෙන්නේ නැහැ. කයට අහු වෙන්නේ නැහැ, නාසයට අහු වෙන්නේ නැහැ, දිවට අහු වෙන්නේ නැහැ. ඒ වුණාට ඇහැට අහු වෙනවා, කනට අහු වෙනවා, මනසට අහු වෙනවා. ඒක මැද හරියක. සියුම්ව මට්ටම තමයි ඇහැට අහු වෙන්නෙත් නැහැ, කනට අහු වෙන්නෙත් නැහැ, ඒ වුණාට මනසට අහු වෙනවා. මනසට අල්ල ගන්න පුළුවන් තියෙන බව. නේද? ඔය තුන් ලෝකේ මොකක් හරි ගැන නේද අපි හිතක් හැදුවි? භව පච්චා ජාති නේද? ඒ බව පිළිගැනීම මත නේද ඒකට අදාළ හිතක් හැදුනේ?
හරි.
ඊළඟට හිතෙන් බව හටගත්තේ කොහොමද කියලා නේද? දැන් ජාතිය නැති කරන්න බව නැති කරන්න. බව නැති කරන්න බෑ අපිට. පරමාණු බෝම්බ ගහලා බෑ තුන් ලෝකෙ නැති කරන්න. භවයේ භව කියන එකෙත් ඉදප්පච්චයතාව හොයාගන්න වෙනවා. මේ ඇතිකල්ලි මේ වෙයි කියන්නේ මොනව ඇතිකල්ලිද? භව කියන එක තියෙන්නේ එහෙනම්. භව ඇතිකල්ලි ජාති තියෙනවා. භව තියෙන්නේ මොනව ඇතිකල්ලිද කියලා එතනත් හොයන්න වෙනවා නේද? එතකොට ආයෙ ඉතින් අපිට බුදුහාමුදුරුවෝ ළඟට යන්න වෙනවා. එතකොට උපාදානපච්චය බහූ කියලා අපි කොහෙන්ද අහලා තියෙනව නේද? එතනින් ඉතින් හොයන්න වෙනවා. ඊළඟට උපාදානය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගත්තු ටිකෙන් හොයලා ඊළඟට ඒක අපිට දකින්න වෙනවා.
බාරගත්තේ අල්ලගත්තොත් වගේ නේද?
අල්ලගත්තා. ආ. උපාදානය කියන්නේ නිකන් දැඩිව අල්ලගත්තා වගේනේ. අර වතුරේ ගිලිලා
මැරෙන්න.
ඔව්. දැන් වතුරේ ගිලිලා මැරෙන්න යනවා නම් එහෙම වටේ අහුවෙන ඕන එකක් අල්ල ගන්නව නේද? ටයර් එකක් හරි රැලි කෑල්ලක් කොටයක් හරි තිබුණොත් එහෙම අල්ල ගන්නව නේද?
ඔව්.
තරේ අල්ලගන්නේ අල්ලගන්නේ ඒකට තණ්හාවෙන්ද? වතුරේ තියෙන කොටයක් අල්ලගන්නේ ආ කොටේ කොහොම හරි කොටේ මට අයිති කරගන්න ඕන කියන තණ්හාවෙන්ද?
නැහැ මමත්වයේ තණ්හාවෙන් නෑ.
ආ එහෙනම් තණ්හාවයි උපාදානයේ දෙකක් නේද? උපාදාන කරගත්ත දේ දැන් මොනවා හරි උපාදාන කරගන්න එක අපිට පේනවා නේද? දැන් ඔන්න වතුරේ ගිලෙන්න යන කෙනෙක් අර කොටයක් අල්ලනවා, මොකක් හරි ගහක් අත්තක් තිබුණත් ඕක අල්ලනවා, මොනවා හරි ළඟපාත තියෙන ඕනම දෙයක් අල්ලනවා නේද? ඒතර අල්ලන දේ අපිට විද්‍යමානයි නේද? හැබැයි අල්ලන්නේ ඇයි කියන එක එකපාරට විද්‍යමාන නැහැ. නුවණින් හිතුවොත් දැන් උපාදාන ග්‍රහණය කරගන්න දෙයි පෙනුනට ග්‍රහණය කරගන්නේ ඇයි කියන එක වෙන පැත්තක තියෙනවා නේද? දැන්
අල්ලගන්නේ ආසාවයි.
ඊට කලින් ඉතින් අර උපාදාන ඉගෙනගෙන තියෙන වචන ටිකක් දාලා බලන්න ඕන නේද? උපාදාන ಜಾති කීයක් විතර අහලා තියෙනවද? කාම උපාදාන, තමන
උපාදාන,
ditthi,
ditthi උපාදාන. සීලබ්බත උපාදාන. අත්තවාද උපාදාන. ඒ හතර නේද? එතකොට ඔන්න ඔය හතර අල්ලගත්තොත් තමයි ජාතිය කියන එක තියෙන්නේ නේද? එතකොට ඒවටත් ගලප ගලප බලන්න ඕන. එතකොට ওই විද්‍යමාන වෙන හතර තමයි ඔය කියලා තියෙන්නේ. හම මං ඔය දැන් හොයන හැටි පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. මේක හොයන්නේ ඇයි කියලා දැනගෙන හොයන්න ඕන. ඒතර උපාදානය නිසයි ජාතිය, උපාදානෙ තියනකන් ජාතිය තියෙනවමයි. අපිට ජාතිය නැති කරන්න බෑ උපාදානෙ තියනකන් කියලා අර එතනත් ආයේ ඉදප්පච්චේතාව තේරුම් ගන්න ඕන. මේ ඇති නිසා මේ වෙනවා. ඕකමයි ඇත්ත. ඔයිට වඩා වෙන ඇත්තක් නැහැ. ඕක වෙන්න වෙන විදිහකුත් නැහැ කියන අනේ මට්ටමින් මේක දකින්න වෙනව නේද? තතතා විතතතා අනඤ්‍ය තතා ඉදප්පච්චේත. බලන්න ඔය වචන හතරෙන්මයි මේක යන්න තියෙන්නේ. නැත්තං වෙන වෙන පැති දා ගන්නවා. ඒවත් එක්ක ඉතින් ඉතුරු ටික හොයා ගන්න නේද? මේ හිතන හැටි තමයි කිව්වේ. දැන් පොත කියවනකොට තව තව මේවා තව තේරුම් යයි.
ධර්ම රාශියක් අපි
මේක ඉතුරු ටික සර් අපි ආයි කතා කරමු. මේ දැන් අපි ආවනේ ජරා මරණ ඉඳන්.
ඉතුරු ටික ඔයගොල්ලෝ හොයාගෙන කතා කරන්න ඕන ඉතින්.
තණ්හාව නිකන් ආවනේ, තණ්හාවෙන් උඩට යන්න ඕන දැන්.
නෑ නෑ උපාදානෙට විතරයි. ඒ උපාදානි ಜಾති හතර හොයා ගන්න ඕනේ. ඒ හතර කොහොමද විස්තර කරන්න කියලා.
සාකච්ඡාවේ තරත් ඇහිවෙත් උපාදානය ගැන ප්‍රශ්නේ දැන් අපිටම ආවනේ.
ඔව් ප්‍රශ්නෙට ඇවිල්ලා නවත්තනවා. හැමදාම සම්පත් අහන ප්‍රශ්نين නවත්තනවා කොහොමද?
නෑ මේක සරත් ඇහිවෙන්නේ උපාදානය ගැන මම
කියන්නේ. ආ සරත් ඇහිවෙයි. දැන් සරත්ටම උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි තව ටිකක් මේ කියපු විදිහට බැලුවොත්.
හැබැයි අද නම් මේ ඇත්තටම නිකන් සතුටක් තියෙනවා පටන් ගන්න තැනක් තියෙනවා නේද කියලා. ඉස්සරේ නම් කරාට මෙහෙම අර ගැටලු ආපුවාම නවතිනවා බොග්ගාලා. ඊට පස්සේ ආයෙත් ස්ටාර්ට් කරලා ගන්න ටිකක් අමාරුයි. දැන් අද ආයෙ ස්ටාර්ට් කරගන්න පුළුවන්.
අද මග ටිකක් පැහැදිලි වුණා කියලා නේද තේරුණා නේද? අපි කරන්න ඕන මග.
ඔව් ඒක තමයි හිර වෙලා වාගේ හිට තිබුණ තැනක් පොඩ්ඩක් ගැලවුණා වාගේ දැවුණා නිකන් බලන්න ඕනේ ආයෙත්.
මටත් ඉතින් බැහිලා තිබිච්ච කොටස් ගොඩක්ම එළියට ආවා. හරිම හරිම සාර්ථක දේශනාවක්.
තිරිංග ගලවන්න ඕනේ.
බුදුහාමුදුරුවෝ වචනවලත් තියෙනවා. මොකද අර මුණින් අතර තිබ්බ කලයක් අනිත් පැත්තට හැරවුවා වගේ ඒ වචන තියෙනවා. ඒ ධර්මය අවබෝධ වෙනකොට කියන වචන ටික
හරියටම හරි.
ඔව් ඔය ප්‍රශ්න කරන අයම තමයි දැන් පද්ම අපිට ගොඩාක් උදව් වෙනවා. අනිත් අය දන්නවනේ
දන්නවා කියලා හිතනවා.
මොකද නෑ ඒක මම දන්නේ නැති නිසා තමයි. මට හරි
කාගෙන කිව්වේ දිලි ගැනද කිව්වේ?
මොකද
ඒක ඉතින් ඒක ඕන කෙනෙකුට දාගන්න පුළුවන් හරිනම් නෑ පද්ම ලොකු උදව්වක් කරන්නේ. ඉතින් මේ ප්‍රශ්න කරන එක ඇත්තටම බොහොම හොඳයි. නැත්තම් ඔවා කියවෙන්නෙත් නෑ. කියන්නේ දැන් ඕක කියනවා කියන්නේ ඇත්තටම මමත් දකිනවා ඒක. ඉතින් ඒක ලොකු පිනක්.
අපිට සමහරවසේ
මේව දැක්කම මට හරි ඉච්චින් ඉතුරු ටික දැනගන්නකම් ඉතින් ඉන්නවා මම දකින.
ඒ හින්දා තමයි මම මගදී නවත්තන්නේ. ඉතුරු ටික තමන් හොයාගන්න.
ඒ සාකච්ඡාවලද සමහර වෙලාවෙ ඇත්තටම අපිට ඒ වෙලාවේ හිතෙන්නේ මේ යන විදියට මෙතන අවබෝධයේ තනින් තනට වැඩි වෙනවා. කියන්නේ අපිට එක්කෙනෙක් කියන එකක් මතින් අපිට ඊට වැඩි දෙයක් හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඒ මත ගොඩනගන්න පුළුවන් දැනුමක් එනවා. සමහර එයා කිව්ව නැති එකකුත් අපිට හිතෙන්න පුළුවන් ඊට වැඩි දෙයක්.
එහෙම තමයි වෙන්න ඕන. එහෙම තමයි වෙන්නේ.
ඒක තමයි සාකච්ඡාවේ මම හිතන් තියෙන ලොකු වැදගත්.
සමහර වෙලාවට කියව තමයි මොහරි
ලෝකේ හැමතැනින්ම
අහලා ඉස්මතු කරලා ගන්න එක ඉතින් මොකටම වගේ පොඩි
හරිම
ප්‍රයෝජනක් වෙනවා. මේ විස්සන් ගොඩේ නෑ නේ. අපි තනියම මේ පොත කියව කියලා කිසි දවසක තේරෙන්නේ නැහැ මේ විදිහ. ඔව්ද?
ඔතේ පැති කීපෙන් බලනවානේ වසන්ත නේද? අපි කීප අදහස් කී දිනකගේ අදහස්ද?
ඔව් මම ඔය කියලා තියෙනවා මේ එක දේවල් දැන් ඔය වචන හතරත් අහලා තියෙනවා. ඒ වගේ මෙහෙම ගලප ගන්න මේ වගේ විදියට මාර්ගයට හරියට මේ වගේ මුලක් අල්ල ගන්න එක එහෙම එහෙම වෙලා නැහැ. ඒක එහෙම සත්‍යයක් නැහැ. ඒක තමයි කිසිම නිමයක් අපිට ගොනු හඳුනගන්නේ මොකක්ද?
ඒක තමයි. දැන් මාත් මං හිතන්නේ මං ඕක කතා කරපු පළවෙනි සැරේ. දැන් ඔය පැත්තෙන් මං හිතලත් නැහැ. දැන් මේ කතා කරන හින්දා නිකන් පෙනුණා. ඒකයි මං කිව්වේ ඒක දැන් මටත් උදව් වෙනවා. ඒක ඉතින් ඒක ලොකු පිනක්. මේ ඒක තමයි ධර්ම සාකච්ඡාවේ වෙන්න ඕන.
ඒක ගහ ලස්සනට ආවා නේ. කියන්නේ හරියට පැහැදිලි වුණාද අපි අර අනිත්‍ය සංඥාව වඩන හේතුව මොකද? ඒක මේකටයි මේක ලස්සනට ගැලපුණා. අර ලස්සන දිහා නැත්නම් අපි එහෙම මෙහෙම කරනවා මිසක් තේරුම් නැහැ හරියට ගැලපුණා. මට නම් දැන් තමයි
ඉක්ුණක් අහුනේ අරතරක් තුනාවේ.
හොඳයි එහෙනම් අපි අවසන් කරමු නේද? තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි. අතුරුමඟ ගොඩක්
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.